నమో తస్సే భగవతు అరహతో సమ్మా సంబుద్ధే. నమో తస్సే భగవతు అరహతో సమ్మా సంబుద్ధే. అల్లిమ అద దాసిదిత్ అపి పుడ్డక్ మతక్కర గమ్మ మమ గియ දවසේ ඉගෙනවා ගණක මොග්ගල්ලාන සූත්‍රයේ එන විදිහට මේ ශාසනයේ තියෙන්නේ අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් එකපාර්තම ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ ආශ්‍රයක්ෂය වෙන විදිහට අපි ජීවිතය හදා ගන්න ඕනේ කියන එක ඒකම මතක් කළා. මම බුදුරජාණන් වහන්සේ ආරණ්‍යයකට වේවා කෙළයකට වේවා ගහක් මුලකට වේවා ඉස්කේකට ගල් ගුහාවකට හරි ගිහිල්ලා භාවනා කරන්න කියලා පණවන්නේ මොන වගේ කෙනෙකුටද මොන වගේ තැනකින් පස්සේද කියන කාරණාවත් මතක් කළා නේද? ඒකේ ඒ ක්‍රමය මුල ටික මතකද? පළවෙනිම කාරණාව මොකක්ද මතක් කළේ? මම ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවරව ආචාර ගෝචරයන්ගෙන් යුක්තව ස්වල්ප මාත්‍ර වර්ධට බය දකිමින් ශික්ෂාවන් දැඩිවගෙන හික්මෙන්න කියන කාරණාව. ඒකෙදිත් මතක් කළා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කිව්වේ උපසම්පද ස්වාමීන් වහන්සේලගේ උපසම්පද සීලය, සාමණේර ස්වාමීන් වහන්සේලගේ සාමණේර දස සීලය, ගිහි පින්වතුන්ගේ ආජීවස්තමක සීලය හෝ උපෝසතස්ථාංග සීලය හෝ නිති පංසිල් කියන ටික අයිති වෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට. ඊට පස්සේ ආචාර ගෝචරයෙන් යුක්තව කිව්වහම අනාචාර අගෝචරයක් තියෙනවා කියලා පෙන්වනවා. ඊට පස්සේ ඒ අනාචාර අගෝචර ධර්මය අතහැරලා ආචාර ගෝචරංගේ යුක්තව කියනකොට ආචාර ධර්ම කියන්නේ මොනවද කියලත් මම යම් මට්ටමකින් පෙන්වුවා. තමන් ඉන්න සෙනසුන අසපත් කරගන්න තැන ඉඳලා ආචාර උපාධ්‍යයන් වහන්සේලාට වත් පිළිවෙත් කරන තැන ඉඳලා ආචාර උපාධ්‍යා ආදී වැඩිහිටි ඒ ස්වාමීන් වහන්සේලා ඉදිරියේදී හැසිරෙන ආකාරය, ස්වාමීන් වහන්සේලා එක්ක හැසිරෙන්න ඕන ආකාරය, ඒ වගේම නාන තුත්පලකට ගියාම පිළිපදින්න ඕන ආකාරය කියලා ආචාර ධර්ම කියලා කරන්න දේවල් රාශියකුත් තියෙනවා. සිල්වතුකුත් අයිති, ප්‍රාතිමෝක්ෂ සීලයට අයිති කොටසක්. ඊට පස්සේ අගෝචරයි කියලා සුදුසු නැති පැවිද්දෙකුට නුසුදුසු සීමාවක් තියෙනවා කියලා පින්නවා. මම ඒ ටික මතක තබා ගන්න. අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි කියලා කිව්වේ අනුමාත්‍ර වර්ධත බය දක්මින් කියලා. ශික්ෂාවන් කැඩීමට සිත් උපදන එකට පවා බයයි. සිත් උපදවන්නත් මේ සිත් උපදවන්න සලස්සන්නේවත් නැති විදිහට කටයුතු කිරීම කියලා මතක් කළා. ඊට පස්සේ දෙවනුවට මතක් කළා මොකද්ද? පළවෙනියෙන්ම බුදුරජාණන් වහන්සේ මේ ශාසනයට ආපු කෙනාව හික්මවන්නේ පළවෙනියෙන්ම ඔන්න ඔය ටික හික්මවනවා. ඒකෙදිත් මම අර මතක් කළා ආචාර ධර්ම කියනකොට සීකිය 75ම අපිට අයිති කියන එක. ඒවත් මතක තබා ගන්න ඕනේ. ওই සීකිය තියෙන්නේ නිකන් නෙමෙයි, ඒවා ආචාර ධර්ම කියන ටිකට අයිති වෙනවා කියන කාරණාවත් මතක තබා ගන්න. මතක් කළා. ඊට පස්සේ එහෙම ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවරව ආචාර ධර්මයන්ගෙන් යුක්තව ගෝචර ධර්මයන් ඇසුරු කරමින් ස්වල්ප මාත්‍ර වර්ගයට බය ඇති බවට පත් වුණාට පස්සේ එබඳු කෙනාට මත්ති තථාගතයන් වහන්සේ හික්මවන මොන විදිහටද? දැන් ඔබ මොකද්ද වෙන්න කිව්වේ? ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. ඉන්ද්‍රිය සංවරය කියනකොට මම මතක් කළා මොකද්ද? ඇහෙන් රූපයක් බලනකොට ලෝභ ද්වේෂ ලාමක අකුසල ධර්ම උපදිනවා නම් එබඳු විදිහට රූපයක් දිහා බලලා නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් ගන්න එපා. ඇහැ සංවර කරගන්න, ඇහි සංවරයට පැමිණෙන්න. ඊට පස්සේ කන නාසය දිවත් එහෙමයි. යම් අරමුණක් හිතෙන් අරමුණු කරලා ඒ අරමුණ ඔස්සේ නැවත නැවත සිත් ඉපදුවාම ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ තමන්ව වට උපදීන නිබ්බුද්ධ විදියේ මනසින් නිමිති හදාගන්න එපා. නිමිති හදාගෙන ඒ තුල හැසිරෙන්න එපා. මනස සංවර කරගන්න කියලා. ඒ වගේ ඇහැ කන දිවනාසයේ ශරීරයේ මනස කියන ආයතන ටික පරිහරණය කරන්න එපා කියන එක නෙවෙයි කිව්වේ. ඒක සංවර කරගන්න. ලෝභ ද්වේෂ මෝහ ඇති වෙන විදිහේ අරමුණු ගන්න එපා. අපිට ඇහැ අවශ්‍යයි බණ පොතක් බලන්න, පන්සලකට යන්න, දාගබක් බොමලුවක් අමදින්න, ඒ වගේම කන අවශ්‍යයි දහම් පදයක් අහන්න. ඒ හින්දා ඒවා අනවශ්‍යයි නෙමෙයි, අවශ්‍යයි. අවශ්‍ය ශේත්‍රයට තබා ගන්නට ඕනේ. එතකොට සංවර කරගන්න කියලා ඔන්න දෙවෙනි කරුණ තථාගතයන් වහන්සේ පනවනවා. ඊට පස්සේ ඒ ඉන්ද්‍රිය සංවරයට පැමිණිච්ච කෙනාට ඒකවට තථාගතයන් වහන්සේ මත්තේ තික්මනවා. දැන් මොකටද? දැන් භෝජනේ පමණ දැනගන්න. රස තෘෂ්ණාව හික්මෙන විදිහට. මොකද ඒකවට රස තෘෂ්ණාවෙන් බැඳුනහම තමයි දැහැමි විදිහටත් අදැහැමි විදිහටත් පත්‍ය හොයන්නේ, හොයාගෙන යන්නේ. එතකොට එක් වේල වළඳන සුළුව ආහාරයෙන් කරන්නේ මෙන්න මේ ටිකයි කියලා. මොකද ආහාරය කියන එකෙන් කවදාවත්ම මේ රස ලැබෙන්නේ නැහැ. දැන් අපි ගොඩක් සමහර දෙනෙක් ආහාර කන්නේ රසයට. ජීවා ස්පර්ශය නිසා හටගන්න රසය ඉපද නිරුද්ධ වෙනවා. නමුත් ආහාරයෙන් කරන්නේ ආහාරයේ කිසිම සම්බන්ධයක් නැහැ රසයට. රසයේ කිසිම සම්බන්ධයක් නැහැ ආහාරයට. කනබුන ආහාරයෙන් කරන්නේ ආහාර ඕජාවෙන් මේ ශරීරය හැදෙන එක. ඒකයි නේවදවායන මදායන මණ්ඩනායන විභූෂණාය කියලා. මේ කය තර කර ගැනීම, අංග පහපත් කර ගැනීම පිණිස, මත වැටීම පිණිස, ශක්තිය ඇති කර ගැනීම පිණිස එහෙම නෙමෙයි. පරණ වේදනාවන් වඩිකින් වේදනාව වඩික වුණොත් අපහසුයි. භ්‍රමචර්යාව හැසිරෙන වේදනාවන් නැති කරලා අලුතෙන් වේදනාවන් නොඋපදලා කයේ අන්තයෙන් යපව ගන්න, පුත්‍ර මාත සංඥාවෙන් ආහාර ගන්න කියලා, ආහාරයේ පමණ දැනගන්න කියලා මතක් කරනවා. ඒ தත්ත්වයට තමන්ගේ වටපිටාව හදාගත්ත කෙනාට තථාගතයන් වහන්සේ ඊට පස්සේ මතක් කරනවලු තමයන්ෙන් තථාගතු මත්තේ සික්කති. ඊට පස්සේ පුරුෂයා මතුවට තථාගතයන් වහන්සේ හික්මන මොකද්ද? දැන් ඔබ නිදිදුරු කිරීමෙන් යුක්ත වෙන්න. ඒ කියන්නේ දවල් කාලයේදී පුළුවන් තරම් ඉඳගනිමින් සක්මනමින් ආවරණීය ධර්මයන් පංච නීවරණ ධර්මයන් මනසේ නොරදෙන විදිහට දුරු කරන්න උත්සාහවත් වෙන්න. රැ ප්‍රථම යාමේදීත් ඉඳගනිමින් සක්මනමින් නීවරණ ධර්මයන් දුරු කිරීමට උත්සාහවත් වෙන්න. ඊට පස්සේ මධ්‍යම යාමේදී දකුණ දෙයට හැරිලා සිංහසෙයියාවෙන් නිදා ගන්න නැගිටින සංඥාව මෙනෙහි කරලා ආපහු පස්චිම යාමේදී නැගිටලා ඉඳගනිමින් සක්මණෙමින් ආවරණීය ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරගන්න උත්සාහවත් වෙන්න. මේ විදිහට නිදි දුරු කිරීමෙන් යෙදෙන්න කියලා ජාග්‍රියන් යෝගී. එතකොට මේ හැම එකක්ම නිවන් දකින්න කැමති කෙනා තමන් ගාව තමන් සන්තකයේ තියනවද කියලා බලන්න වෙනවා. දැන් තමන් ගාව අඩු මේ කාරණාව අඩුයි නම් ඒක හදා ගන්න ඕනේ. දැන් ඒ කාරණාව තමන් කෙරේ විද්‍යමාන නම් ඊගාව එක හදා ගන්න ඕනේ. ඊගාවෙක සම්පූර්ණයි නම් ඔන්න භෝජනේ පමණ දැන ගැනීම හදා ගන්න ඕනේ. අපි වාක්‍ය කියනවට වඩා ඔබට නුවණින් ගිය ධර්මතාවයක් වෙනවයි කියන කාරණාව මම මතක් කළා එදා. ඊට පස්සේ ඒ මත්තම හදාගත්ත කෙනා නිදි දුරු කිරීමෙන් යුක්ත වෙන්නට ඕනේ. ඊට පස්සේ ඒ தත්ත්වයේ ඒ ටික හදාගත්ත කෙනා තථාගතයන් වහන්සේ මත්තේ හික්මන. මොකද දැන් ඔබ සත්‍ය සම්පජන්ණයෙන් යුක්ත වෙන්න, සිහි නුවණින් යුක්ත වෙන්න. කොහොමද? වටපිට බලනකොට, ඉදිරියට යනකොට, ආපහු වෙනකොට, වටපිට බලනකොට, අතපය හකුලනකොට, දිගාරිනකොට, එතකොට ආන්දනේ අඳිනකොට, සිවුරු පොරවනකොට, ආහාර පාන ගන්නකොට, එතකොට වැසිකිලි කැසිකිලි කරන ටිකේ පවා කතා කරනකොට, කතා නොකරනකොට, නිහඬ බවින් ඉන්නකොට, නිදා ගන්නකොට, නිදි තුරු කිලින් ඉන්නකොට කියන මේ පරිසරයෙන් කියන සතතයෙන් කියන නිට්තරම අතරක් නැතුවම සිහියෙන් ඉන්න කියලා. ඒ සිහියෙන් ඉන්න කියන එකටම මොගලන්ට මතක් කළා. එකක් එකක් ගන්න මෙනෙහි කරන්න යනවා නෙමෙයි. ආනාපාන සතිය වඩන්න ඉස්සෙල්ලා අපි තොල් දෙක හෝ නාසය ළඟ හිත තබා ගන්න. අන්න එතන තමයි සති නිමිත්ත කියන්නේ. ඒ සති නිමිත්ත හිත තබාගෙන හැම කටයුත්තක්ම කරන්න හුරු වෙනවා. හැම කටයුත්තක්ම කරන්න හුරු වෙනවා. ඒකට තමයි සති සම්පජන්ණ කියලා කියන්නේ. එතකොට සිහි නෝනින් යුක්තව හැම දෙයක්ම කරනවා. ඔන්න ඔය ටික සූදානම් කරගත්ත කෙනා තමන් තුළ විද්‍යමාන ওই ටික විද්‍යමාන වෙන කෙනා සුදුසුයි කියනවා. අන්න දැන් පෙන්නනවා එබඳු කෙනාට යන්න ආරණ්‍යකට වේවා, ගහක් මුලකට වේවා, කැලේකට වේවා, හිස්ගේකට වේවා, කුමන හෝ තැනකට ගිහිල්ලා පරයන්ක බැඳගෙන කොණ්ඩ ඍජුව තබාගෙන සිහිය අභිමුඛට තබාගෙන නාසිකාග්‍රේ හෝ මුඛ නිමිති හිත තබාගෙන නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරන්න කියලා තථාගතයන් වහන්සේ පනවනවා. එතකොට ඒ ටික තමයි භවනා කියන ටික. එතකොට කෙනෙක් අපහසු භව අර මුල් ප්‍රතිපදා එකක්වත් නැතුව එක තැනකට වෙලා ඉඳගෙන භවනා කරනවා කියනකොට අපි හරියට 1යි 2යි 3යි 4යි 5යි කියලා පඩි කෙළවල් 10ක් තියෙනවා නම් දිම ඉඳලා 10 වෙනි පඩිකලට පයින් හදනවා වගේ වැඩක් එකපාරට. ඒක කරන්න ලේසි නෑ, කරන්න බෑ, අපහසුයි. ඉතින් ඒකයි භවනා කරන්න ගියාට භවනා කරන්න බැරි. ඒ භවනා කරන්න කියලා නිමිත්තක් මෙනෙහි කරනකොට නිමිත්තෙන් පුද්ගලයාව යට කරනවා මිසක ඒ නිමිත්ත යට කරගන්න පුද්ගලයාට හම්බ වෙන්නේ නෑ. ඇයි ඒ? මේ කෙලෙස් කියන ටික හොඳට හෙට්ටු වෙලා කෙලෙස් ටික මට්ටු වෙලා ඒවා මේ අකර්මණ්‍ය බවට පත් කරන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව අනිවාර්යයෙන්ම ඒකයි කිව්වේ අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්. ඒ බමුණ අහනවනේ නේද? මිගාරමාතු ප්‍රාසාදෙත් අනුපූර්ව ප්‍රතිපදාවක් තින්නේ මේ පඩිපෙළ පස්චිම පඩිපෙළ දක්වා. එක පඩිය දෙක තුන ඒ වගේ දුනු ශිල්පයේ ගත්තත් එහෙමයි. ගණන් උගන්නන්න ගියත් 1යි 2යි 3යි 4යි කියලා අනුක්‍රමයක් තියෙනවා. එතකොට වේදේ උගන්නන බමුණන්ගෙත් අනුක්‍රමයක් තියෙනවා කියලා මේ ශාසනීය අනුක්‍රමයක් පනවන්න පුළුවන්ද කියලා ඇහුවාම නේ පුළුවන් බ්‍රාහ්මණ කියලා තථාගතයන් වහන්සේ අනුක්‍රමයේ පනවන්නේ. එතකොට හොඳට බලන්න ඒ කාරණාව මොනතරම් කහේතුකද කියන එක මේ මුල් ටික හදා ගන්නවා කියන එක. ඔය තව පැත්තකින් අපි ගත්තාම ඔය සතර සංවර සීලය, ප්‍රාතිමොක්ඛ සංවර සීලය කිව්වේ ඒක. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කිව්වා ඉන්ද්‍රිය සංවර සීලයට. භෝජනේ පමණ දැනගන්න කියලා කිව්වා ප්‍රත්‍යසන්නිසිත සීලයට. ඊට පස්සේ නිදි දුරු කිරීමෙන් යුක්තව සති සම්පජන්යෙන් කටයුතු කරනවා කියන මේ කාරණා ටිකෙන් ආජීව පාරිශුද්ධ සීලය කියන සතර සංවර සීලය තමයි ওই කාරණා ටික එනකොට සම්පූර්ණ වෙලා තියන්නේ ආගේ. එතකොට සතර සංවර සීල කියලා වචන කිව්වට ඒකේ තියෙනවා මේ වගේ අනුක්‍රමයක්, අනුපූර්ව ප්‍රතිපදාවක්. ඒ සීලයේ ඒකයි සමාධි සංවර්ධනික සීලය කියලා කියන්නේ. මේ සීල ටික හරි ක්‍රමානුකූලව එනකොට හිත හදා ගන්නවා කියන කමාරු නෑ. ඔන්න ඔය තත්ත්වයට පත් කරගත්ත කෙනා සුදුසුයි ඒ භවනා කරන්ද. නැත්නම් පංච උපාදානස්කන්ධ ලෝකේ අවිජ්ජාව දුරු කරලා අවිජ්ජා රහිත සිතින් වාසය කරන්ද. අවිජ්ජාව කියන්නේ දැඩි ලෝභී විසම ලෝභී රළු මට්ටමේ ලෝභය. ඒ ලෝභය දුරු කරලා ලෝභ රහිත සිතින් වාසය කරන්ද. ව්‍යාපාදයේ දුර්කල ව්‍යාපාද රහිත සිටින් ව්‍යාපාදයේ නැති සිටින් සීල සත්‍යයන් කෙරෙහි හිතානුකම්පී වූ සිටින් වාසය කරන්ට. ඊට පස්සේ තීන මිද්දේ දුර්කල ආලෝක සංඥාවන් උපදවාගෙන වාසය කරන්ට. ඊට පස්සේ හිතේ විසිරුණුකම උද්දච්ච කුච්ච දුර්කල එකඟ වෙච්ච සිතකින් වාසය කරන්න. කුසල ධර්මයන් කෙරෙහි කෙසේද කෙසේද යන විමති කළ නොකළ කුසල ධර්මයන් කෙරෙහි විචිකිච්ඡාව දුරු කළ විචිකිච්ඡා රහිත සිතින් වාසය කරන්න කියන කාරණාව නීවරණ ධර්ම දුරු කරන බොජ්ජංග භාවනාවකට සුදුසු මට්ටමට පත් වෙන්නේ ඔන්නෝය ප්‍රතිපදාව අනුක්‍රමයෙන් හදාගත්ත කෙනාට. ඒ නිසා මොකද ප්‍රතිපදාවක් ගැන මතක් කරද්දී ওই ටිකම තමයි නැවත නැවතත් කතා කරන්න වෙන්නේ. ඒ නිසා ඔන්න ඒ ටික මතක තබා ගන්න ඕනේ. එදත් මම මතක් කළා, අදත් මේ මතක් කළේ. ඒ විදිහට ආපු කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් කැලේකට හිස් ගේකට ආරණ්‍යකට දැන් භවනා කරන්න යන සුදුසුයි. තමන් තුල ওই ධර්මතා අඩුනම් එයා ඒව සකස් කරගන්න වෙනවා. පුද්ගල භාවයෙන් හිතලම එකින් එක හිතලා හදාගෙන ඊට පස්සේ පර්යංක බැඳගෙන නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරනකොට දැන් ස්පර්ශ ආයතන හයතම ඕනේ නැහැ. මනෝ සම්පස්යෙන් උපදින විතර්ක තියෙනවනේ. එක තැනක ඉඳගෙන භාවනා කරනකොට ඒ උපදින විතර්ක අපි කියමු gedara කියලා සිහි වුණොත් මේක මනෝ සම්පස්යෙන් නිසා උපන්න විතර්කයක්. මනෝ සම්පස්යෙන් නැති වෙනකොටම නැති වෙනවනේ. එතකොට අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා බොහෝ කල් සිට කිව්වා වූ බොහෝ කල් සිට කළා වූ දේවල් මනසට එනකොට ඒවට හොඳට සිහිය තබන්න, හොඳට හිත තබන්න. ඕගොල්ලෝ අමුතුවෙන් උත්සාහවත් වෙන්න ඕනේ. සති නිමිත්ත හිත තබාගෙන කමඨහන ඉදිරිපත් කරගෙන ආනාපානසතියෝ කමඨහන තෙහිත තබාගෙන ඉන්නකොට බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ අරමුණු එනවා. ඒක රාග වශයෙන් ඇලෙන්නේත් නැතුව, ද්වේෂ වශයෙන් කුපිත කරන්නේත් නැතුව, බාහිර තියෙන දෙයක් ඉන්න කෙනෙක් සිහි වුණා කියලා මෝහ වශයෙන් රැවටෙන්නේත් නැතුව, තමන්ගේ මනස තුලම හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණාව මෙනෙහි කරන්ද උපදින උපදින විතර්කයක් 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 ගන්න. එතකොට ඒ විදිහට කරගන්න පහසුයි, කරන්න පුළුවනි අර ටික හදාගත්ත කෙනාට. එක තැනක ඉඳගෙන උපදින උපදින විතර්කයන්ගේ අනිත්‍ය බලන එක ඊට පස්සේ යාට පහසුයි. ආපෝ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න මේ පාතිමොක්ඛ සීලය රකින්නේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න, භෝජනයේ පමණ දැනගන්න, නිසිදුරු කරන්න, සති සම්පජන්නෙට මේ නුවණින් බලන එක පහසුයි. නුවණින් බලන එකට මේ ධර්මතා ටික පහසුයි. ඔවුනොන්ට උපකාරීව මාර්ගයේ වැඩෙනවා. මේ විදිහට කරනකොට මේ හිතේ 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 වේගින් කතා කරන ගතිය අඩු වෙනවා. රළු මට්ටමේ විතර්ක අතහැරෙනවා. ඒකෙදිත් හොඳට මතක තබා ගන්න මම මතක් කළා, කිසිම වෙලාවකදී විදර්ශනා කරන්නවත් ඒ නිමිත්ත හේමම දැහැගන්නේ නැහැ. දැහැගන්නේ නැහැ කියන්නේ පැත්තකට ගිහිල්ලා පර්යාංක බැඳගෙන භාවනා කරනකොට සති නිමිත්තට උතුම් කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. සිහිය උපදවාගෙන සිහිය පිහිටුවාගෙනයි මේක කරන්න ඕනේ. එතකොට සති නිමිත්තේ හිත පිහිටුවා ගන්න, සති නිමිත්තේ හිත පිහිටුවාගෙන සති නිමිත්ත ගැන දැනුම් සහිත බවකින් ඉඳගෙන නුවණින් තමයි උපදින උපදින අරමුණු වල ඇලෙන්ට නොදී, ගැටෙන්ට නොදී, රැවටෙන්ට නොදී නුවණිනුයි මෙනෙහි කරන්නේ. ඒ අරමුණවත් අල්ලගෙන මෙනෙහි කරන්න යන්නේ නැහැ. ඒ අරමුණවත් අල්ලගෙන මෙනෙහි කරන්න යන්නේ නැහැ. මම කියන කාරණාව තේරුණාද? සති නිමිත්ත ගැන දැනුම් සහිතවම ඉන්නකොට තමන්ට විතර්ක පහළ වෙනවා. පහළ වෙනකොට ඒකේ අනිත්‍ය බලන්න පුළුවන්. ওই විදිහේ කලු මට්ටමේ විතර්කවල අනිත්‍ය බලනකොට මනස තුල හතගෙන මනස තුලම නැති වෙනවා කියලා නුවණින් මෙනෙහි කරනකොට රළු මට්ටමේ විතර්ක අයින් වෙනවා. මේ එතකොට ඒක සිවුම් මට්ටමේ එතෙන්දිත් මෙහෙම කාරණාවක් තියෙනවා. ඔගොල්ලෝ සිහියෙන් ඉන්න තා සමහර අවස්ථාවලදී විතර්ක එන්නේ නැහැ. එන්නේ නැතුව නෙමෙයි විතර්ක තියෙනවා. චිත්තාන පරිවර්තන විතර්ක ඒව තාම ඔගොල්ලෝ හඳුනන්නේ හඳුනන්නේ නැතිකම තියෙන්නේ. ඖදාරික මට්ටමේ විතර්ක සිහි වෙන මට්ටමේ විතර්ක විතරයි විතර්ක කියලා දන්නේ ඔය. ඊට පස්සේ එහෙම සිහියෙන් ඉන්නකොට දැරිවිලා සිටුවේදී වැලක් ගියොත් ඒ ගියේව නැවත නැවත ආවර්ජනා කළ මනස තුලමයි කියලා හිතන්න. හිතලා මෙහෙම ටිකක් කරනකොට රළු මට්ටමේ විතර්ක නතර වෙනවා, අඩු වෙනවා. රළු මට්ටමේ විතර්ක අඩු වෙනකොට ඒක සිවුම් මට්ටමේ විතර්ක පහළ වෙනවා. සිවුම් මට්ටමේ විතර්ක කියලා කියන්නේ අම්මා ගෙවල් දුරවල් කියලා ශනික වැටි වෙලා නැති වෙන මට්ටම. කරවගේ දිගට වැඩි වෙලාවක් මනස රැඳෙන මට්ටමක් සිටින් නැතු වෙනවා. ඒ මට්ටමේ තනිය බලනකොට ඒවත් හඳුන ගන්නකොට ඒ මට්ටම අතහැරෙනවා. ඒ මට්ටම අතහැරුණාම හැබැයි හුද්දට සති නිමිත්ත පැත්තට නැඹුරු වෙලාම ඉන්න ඕනේ. සති නිමිත්ත පැත්තට නැඹුරු වෙලා ඉන්නකොට ඕගොල්ලන්ට හිතට හඳුන ගන්න තේරෙයි වටපිටාව තියනවා ඉන්නවා කියලා දැනෙන ගතිය තියෙනවනේ. ඒව හිතට පහළගෙන හිත අනුවම දැනෙන සිතේ තියෙන විතර්ක. දැන් මෙහෙම S2 වහගත්තාම වටපිටාව තියනවා කියලා දැනෙන ගතිය. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ සති නිමිත්තේ මිදගෙන තියනවා ඉන්නවා කියලා දැනෙන ගතිය අනිත්‍ය බලන්න පුළුවන්. ඒ දැනෙන එක මේකද විතර්කයක්, මේකද මනෝ සම්පස්යෙන් හටගත් එකක් කියලා එහෙම බලන්න පුළුවන්. ඊට පස්සේ ඒකද බාහිර දැනෙන ගතිය සති නිමිත්ත තුල ඉඳගෙන සති නිමිත්තට සිහියෙන් ඉඳගෙන බලනවා මිසක ඒකටවත් නැඹුරු වෙලා නෙමෙයි. එහෙම කාලයක් කරනකොට ඔය දැන් එක දවසකින් එක පැයකින් කරන එකක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඕගොල්ලෝ ටිකක් වෙලා භාවනා කරනවා, ආපහු වැඩ කටයුතු කරනකොට අර සතර සංවල සීලයට පැමිණිලා වැඩ කටයුතු කරනවා, ආයෙත් ඉඳගෙන භාවනා කරනකොට මෙහෙම කරනකොට කාලයකින් ඇවෑමෙන් අනුක්‍රමයෙන් වෙන සිද්ධියක් ගැනයි කියන්නේ. එක මොහොතකින් පැයකින් දෙකකින් වෙන සිද්ධියක් ගැන නෙමෙයි. පැයකින් දෙකකින් වුණා කියලාවත් පිහිට හිටින්නේ නැහැ. පිහිට හිටින මට්ටම් එන්නේ මේ මම කියන්නේ. හරිද? ඒ හින්දා මේ භාවනා මේ ක්‍රමය මේවා කියලා දෙන්නේ ප්‍රතිපදාවක් හැටියටයි කියන එක මතක තියාගන්න. ඊට පස්සේ ඒ බාහිර තියෙන දේවල් ඉන්නවා කියන්නේ මේ ඔක්කොම ඔයගලන්ට මැකෙනවා. මැකෙලා තමන් ඉන්නවා කියන කය විතරක් හම්බ වෙනවා. ඊට පස්සේ ඒ වෙලාවට ඒ අර හිතට එයාට ඒක ප්‍රකටයි. දැන් ඔයගලන්ට gedara කියලා සිහි වුණොත් මොනතරම්ම එක විතරකයක් කියලා ප්‍රකටද? ඒ විදිහටම මේ කය කියලා දැනෙන එක සිටී තියෙන විතර්කයක් නේද? මේක මනෝසම්පස්යෙන් හටගත් එකක් නේද කියලා බලන්න පුළුවන්. ඒ විදිහට එහෙම බලනකොට සති නිමිත්ත නම් අතහරින්න එපා. හරියට කෝඩල්ලෙක් එල්ලුණා වගේ සති නිමිත්ත අතහරින්න එපා. එතකොට මේ ශරීරය තමන්ගේ කියන ශරීරය ටික 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 රූපේ තියෙන ගතිය මැකිලා යනකොට මම කියන හැඟීම තියෙනවනේ. මම කියන හැඟීම ඉදිරියට එනවා. ඊට පස්සේ සති නිමිත්ත හිත තියාගෙන ඒ මම කියන හැඟීම මේක මඤ්ඤණාවක්, මේක මැනීමක්, මේක ප්‍රපංච ධර්මයක්, මේක මානානුසයක්, මේක කෙලෙසයක් කියලා හඳුනගෙන මේකද සිතත් සමග ඉපදුන ධර්මයක්, සිතත් සමග නිරුද්ධ වෙන ධර්මයක් කියලා ඒ මමයේ හැඟීම අනිත්‍ය බලන. ඒ විදිහට මම හැඟීමේ අනිත්‍ය බලනකොට ඔගොල්ලන්ට මේ මම කියන හැඟීම ඒකද එක අරමුණක තියෙන්නේ නැහැ. එක එක විදිහට හම්බ වෙයි. නමුත් සති නිමිත්ත නම් අතහරින්න එපා. සති නිමිති තියාගෙන ඒ මම කියන හැඟීමේ අනිත්‍ය බලන්න. දැන් ඕගොල්ලන්ට හම්බ වෙනවා ඊට පස්සේ ඖදාරික රූපේ නාම රූප දෙක බලන්නත් වෙනවා. විටින් විට අම්මා තාත්තගේ වල දුරවල් කියලා විටින් විට ඔය අතරදී අරමුණු සිහි වෙන අවස්ථාවන් වෙනවා. ඒවේ අනිත්‍ය බලන්නත් වෙනවා. මම කියන හැඟීමේ අනිත්‍ය බලන්නත් වෙනවා. ඒ හැම වෙන හැම තැනකම කටයුතු කරන්න පුළුවන්. ඕක හොඳම නිදසුනක් ඕගොල්ලන්ට ගත හැකි නිවැරදිම ක්‍රමයක් ඕගොල්ලෝ බලන්න ආසීසෝපම සූත්‍රය. ඒකේ තියෙන ওই හොඳට ප්‍රතිපදාව සරුපිය හතර දෙනාගේ බේරලා යන්නත් ඕනේ. ඊට පස්සේ බේරලා යනකොට තමයි ඒ සරුපිය හතර දෙනාගේ බේරලා යනවා කියන එකට තමයි ওই සති සම්පජන්ණ සීලයේ ඉඳලා තියෙන ටික ඖදාරික කයේ රැවටෙන්නේ නැතුව ඉන්න ටික ඒකට අහු වෙන්නේත් නැතුව ඒක මෙනෙහි කරන හැටිත් මම කියලා දෙන්නම් ටිකක්. පස්සේ ඊට පස්සේ සතුරු අඩකේ පස් දෙනාගෙන් බේරෙනා වගේ තමයි ඒ අරන්නේ හිස්කයකට ගිහිල්ලා මනෝ සම්පස්යෙන් උපදින විතර්කයන්ගේ අනිත්‍ය බලලා බලන එක ඉතාම සියුම් වෙන තැන දක්වා. ඊට පස්සේ ඒකට අහු වෙන්නේ නැතුනහම වැලි කෙළියේ පටන් හිටපු මිත්‍රයා එනවා මරන්න. හැබැයි මිත්‍ර වෙස්සේ මෙච්චර කාලෙ නන්දි රාග ස්වභාවයේ මේ මම කියන හැඟීමත් එක්ක දැන් හම්බෙන්නේ සමුදේ කෙලෙසයක්. එයාට ඒකෙත් අනිත්‍ය බලනකොට ඕගොල්ලන්ට මේ බාහිර කිසියම් දෙයක් සිහි කෙරුවට කවදාවත් සිහි කරගන්න බෑ. සිහි කරන්නේ අපේ මනසමයි නේද කියන නුවණක් හම්බ වෙයි. ඕගොල්ලන්ට කිසිම දවසක සිහි කරපු කිසිම දෙයක් සිහි කරන්න බෑ. අපි සිහි කරන්නේ අපේම මනසයි කියන නුවණ හම්බ වෙනවා. ආපහු ආයතන වලට ගැටුණුත් අවස්ථාව උපදිනවා. ගැටෙන හැම දෙයක්ම නැති වෙනවා නේද කියලා හටගත්ත දේ නැති වෙනවා කියලා පෙනෙන මට්ටමක් එනවා. ওই මට්ටමට එනකොට ඒ හටගෙන නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වුණාමයි ආය හටගන්නේ නැහැ කියලා අනුත්පාද ඥානයක් පහළ වෙනවා. ඒ තමයි මාර්ගයේ පහළ වීම. අනුත්පාද ස්පර්ශ ආයතන හයම දැන් අපි හිතන්නේ දැකපු අහපු දේවල් බලන්න අහන්න පුළුවන් කියලානේ. නමුත් යම් දවසක් තියෙනවා ඕගොල්ලන්ට ආයතන පෙර නොතිබීමමයි හටගන්නේ. ඉතුරු නැතුවම නැති වෙනවා කියන එක හසු වෙනවා ඔය මනස හිස්සෙච්ච දවසට. යම් අරමුණක් හම්බ වුණොත් හම්බ වෙච්ච අරමුණ ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. ආහාර නිරුද්ධෙන් නිරුද්ධමයි. ඒක නිරුද්ධ වෙලා බොහෝ කල් දැන් මේ හටගන්න එක මනසෙන් හටගන්න එකක්මයි කියන නුවණක් එනවා. ස්පර්ශ ආයතන හයේ අනුත්පාද බව. අනුත්පාද කියලා කිව්වේ නැවත නොහට ගන්න බව, මතු නූපදින ස්වභාවයට පැමිණෙන බව කියන ටික තමයි. මතු නූපදින ස්වභාවයට පැමිණෙන ටික කියපු ටික තමයි නිරෝධ ඥානය කියලා කියන්නේ. හැම වෙලාවෙම නිරෝධ ඥානය කියනකොට හොඳට දකින්න නිවන කිව්වහම හිස්කමක් නෙමෙයි, ශුන්‍යතාවයක් නෙමෙයි, ස්පර්ශ ආයතන හයේ මතු නූපදින ස්වභාවය නිරුද්ධ විච්ඡේදේ නිරුද්ධමයි කියලා තමන් කෙරෙහි නුවණක් උපදිනවා. පච්චත්තං ඒව පරිනිබ්බායි. තමා තුලම කෙලෙස් පිරිනිවීමක් වෙනවා මේ දර්ශනේ දැකලා. එදා ඉඳලා එයාට හරි හයියක් තියෙනවා. මොකද්ද? කුමන අරමුණක් ඇති වුණත් නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධමයි. මේ මනෝ සම්පත්තියෙන් උපදින හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා ප්‍රපංච මාත්‍රයක්. මේ තමයි නව කර්ම, මේ තමයි ආශ්‍රව ධර්ම කියන නුවණක් එනවා. යම් දවසකදී මේ අනුත්පාද ඥානේ එන්නේ වැඩෙනවා. අනුත්පාද ඥානේ වැඩෙන්න ආශ්‍රයක්ෂය වෙනවා. මං කියන ටික තේරෙනවද දන්නේ නැහැ, මේක ගැඹුරුයි. නමුත් අද තාම මේක කිව්වට තේරෙන්නේ නැහැ. මේ අනුක්‍රමයක් තියෙන්නේ. ඒ නිසා ඔන්න ඔය අනුක්‍රමය අතන හැර යන්න. මේක තථාගතයන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම වදාළ ඒ දහම් පරියායම මිසක වෙන අමුතු එකක් එහෙම නෙමෙයි. යම් දවසකදී මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තමයි හිස්විච්ච ආශ්‍රයයෙන් හිස්විච්ච මනසට පෙනෙන්නේ. ඒ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් දැකලා සියලු ආශ්‍රයන්ගේ මනස නිදෙනවා. එදාට ඒ මිදීම අකෝප්‍යයි. තස්සසා විමුක්ති සච්චේ තිතා අකෝපා හෝති. එයාගේ මිදීම සත්‍යයේ පිහිටියේ වේ, අකෝප්‍ය දුයේ වේ කියලා බුදුරජාණන් වහන්සේ ධාතුවේ බංග සූත්‍රයේ පැහැදිලිව පෙන්නනවා. මේ කෙලෙසුන්ගේ මිදීම අකෝප්‍ය වෙන්නේ මොකටද? එයාගේ මනස සත්‍යයේ පිහිටලා තියෙනවා. මේ ස්පර්ශ ආයතන හය පෙර නොතිබීම හතගෙන ඉතුරු නැතුව නැති වෙනවා. එහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියන එක ජීවිතේ වෙල තියෙනවා. ඒ හින්දා අරමුණක් විඳිනකොට ඒ අරමුණෙන් විසංයුක්තවම එයා අරමුණ විඳිනවා. ඒ අරමුණ හා එයා යෙදිලා නැහැ. එයා එක්ක අරමුණ යෙදිලා නැතුම විඳිනවා. මේකෙදි ඔය ක්‍රමය හදාගන්න තම තමන්ටම මතුමතු වී පෙනෙනවා කටයුතු දේ. දැන් මොකද්ද කරන්න ඕනේ, දැන් මොකද්ද කරන්න ඕනේ කියලා අහන්න ඕනේ නැහැ. ඔය මුල් ටික හදාගත්තාම පඩිපෙළේ සතර සංවර සීලී භාවනා කරන්න කියලා හිතාගත්තාම පංච උපාදානස්කන්ධ ලෝකේ උපදින උපදින සති නිමිති තියාගෙන උපදින උපදින විතරකයන් ඥානිත්‍ය බලන්න විතරක හඳුනගන්න. ඊට පස්සේ හිතට දැනෙන්නේ මොකද්ද, හිතට හැඟෙන්නේ මොකද්ද, ඒක විතර්කයක් බව හඳුනා ගන්න. සංකත දෙයක්. මනසට මනෝවිඥාණයට ඇති බවක් හෝ නැති බවක් හෝ කුමන හෝ හැඟීමක් දැනෙන එක විතර්කයක්. හොඳ වේවා නරක වේවා, හොඳ නරක දෙකෙන්ම යුක්ත වේවා, හොඳ නරක දෙකෙන් එකකටවත් නැති උපේක්ෂාසහගත වේවා, කුමන මට්ටමක රූපී වේවා අරූපී වේවා, නේව රූපී නාරූපී වේවා, කුමන හැඟීමක් හිතට දැනුනේද, ඒ විතර්කයක් වයි. සති නිමිත්ත හිත තබාගෙන ඒ විදිහට ඒ විදිහට ඒ විදිහට කරනකොට තමයි සිතුවිලි සංසිඳෙන්නේ. බහැර බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ටිකට නැඹුරු වෙලා කිසි දෙයක් කරන්න යන්න එපා. සති නිමිත්ත හිත තබාගෙන ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා කටයුතු කරන්න. කාම භූමිය නියෝජනය කරන පුද්ගලයා ඉන්නේ ආධ්‍යාත්මික ශරීරයේ පැත්තේ, මේ සිත පැත්තේ. බාහිර ආයතනය කාමවචර උනේ, කාම ලෝකයක් ඇසුරු කරන්න උනේ ඒ බඳු පුද්ගලයා තියෙන නිසයි. මට දවසක් පෙරේදා හවස උපමාවක් තේරුණා. යම් කිසි මිනිස්සෙක් ඉන්නවා හොරකම් කරන, මිනිහ මරනවා, අරක්කු පෙරනවා, ස්ත්‍රී දූෂණ, මුදල් වංචා, ලෝකෙ තියෙන යම්තාක් අවැඩ නරක නපුරු අන්තිම අසත්පුරුෂ වැඩ කරන මිනිසෙක් ඉන්නේ. දැන් මෙයාට බාර දෙනවා CID එකේ ලොක්ක මෙයාව කරලා, එයාට බාර දෙනවා මේ වැරදි වැඩ කරන හොරාව හොයන්න කියලා. දැන් වැරදි වැඩ ටික කරන, දැන් මෙච්චරනේ මිනිහ මරන මංකොල්ල කන වැඩ වෙනවා රටේ ලෝකෙ හැමතැනම. දැන් මෙයාව හොයන්න තව ගොඩාක් පිරිසකුත් එක්ක CID එකට ඉහළම රහස්ම පොලිසියේ ඉහළම නිලධාරියා හැටියට පත් කරලා කෙනෙක්ව පත් කරනවා, පත් කරලා පිරිවරකුත් දෙනවා මේ කරන වැඩ ටික හොයන්න. කවුරුද නැහැ, හැබැයි මේ කරන වැඩ ටික මේ ඔක්කොම කරලා තියෙන්නේ රහස් පොලිසියේ ඉහළම නිලධාරියා පිරිවරකුත් එක්ක බාර දුන්නු. දැන් එයත් මොකද කරන්නේ? අනිත් පිරිසත් එක්ක හැම තැනම හොයනවා. ඉතින් කවදාවත් හම්බ වෙයිද? අර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ. ඒ වගේ මේ පැත්තේ මේ මම කියන හැඟීම නන්දි රාගයයි මානෙයි කියන ගති දෙක මුල් කාරණාව කරගෙන සසරදී අම්මා මරලා තියෙනවා, තාත්තා මරලා තියෙනවා, ස්ත්‍රී දූෂණ කළා තියෙනවා, මං කුල්ල කාලා තියෙනවා, රකම් කළා තියෙනවා, කරන් ලෝකෙදී ඉයෙල්ලම නරකම දේවල් කළා තියෙනවා. ඒව වැරදි වැඩ කරපු වැරදි වැඩ කරන කෙනා නැති කරන්න කියලා බාර දීලා තියෙන්නේ යාට නම්. දැන් මෙහි අපි එයාව යොදාගෙන නම් ස්කන්ධයන්ගේ උදේ වේ බලනවා, අනිත්‍ය බලනවා, ආදීනව බලනවා, දුකයි කියලා මෙනෙහි කරන මෙයාට බාර දීලා තියෙන්නේ මේ වැඩි. මෙයා මේ ඔක්කොම ටික කරවන දැන් හම්බ වෙයිද හොරාව අල්ල ගන්න පුළුවන් වෙයිද? ඊට පස්සේ යම් වෙලාවකදී අර ඒකනේ වැලි කෙලියේ පටන් හිටපු ඇතුළත මිත්‍රවේශයෙන් ඇතුළත හැසිරෙන බද්ධකය කියලා කියන්නේ මෙයාට. මිත්‍රවේශයෙන් ගෙදර ඉඳගෙන තමන්ට හිතේෂීම පුද්ගලෙක් හැටියට ඉන්නවා. ගෙදර ඉඳගෙනම හැම රහසක්මත් දන්නවා. එතනින් දන්ම නම් කරන්නේ හතුරුකම්. කවුද හොයන්නේ? ඒ වගේ අන්තිමට මම මේ ටික කියන්නේ බහැර ආයතනේ බලාගෙන කටයුතු කරන්න එපා කියන එක. එහෙම කළොත් යම් වැරද්දක් කරන වදකෙක් ඉන්නවා නම් එයාගේ එයාට කියලා මේ වැඩ කරවගෙන තියන්නේ යාව අහුවෙන්නේ නැහැ. ලෝකෙට වෙන්නේ ඒක, වෙලා තියෙන්නේ ඒක. ඒකයි මෙතන තියෙන දෝෂය. ඒ නිසායි හැම වෙලාවෙම වදකියා අහුවෙන විදිහට ආධ්‍යාත්මික පැත්තට හිත නැඹුරු කරගෙන මේ කටයුතු කරන්න. මොකද අන්තිමට හොයාගන්න මේ CID එකේ බාරදී රහස් පොලිසිය ඉහෙළම නිලධාරියා කියලා බාර දුන්නු කෙනා නේද මේක කළා තියෙන්නේ කියලා හඳුනාගත්ත දවසටයි එයාට එරෙහි වෙන්නේ, එයා ගැන කලකිරෙන්නේ. එතෙක් මුළු කිවිසක්ම බලයනි පිටින්ම බාර දීලා බලයත් එයාගේ, නිලයත් එයාගේ, විශ්වාසයත් එයාගේ. හොරාව හොයන අන්තිමට ඒ බඳු බලතල නිලතලත් අරගෙන අරගෙන වැඩ කරා. ඒ නිසා කිසිම වෙලාවක මොකද එයා හොයන්න බැරි, එයාම විතක සුදු ඇඳුම් ඇඳගෙන මල්වට්ටියත් අරගෙනත් යනවා. විතක කුසල ධර්මයනුත් එයාම හිතනවා, විදර්ශනත් කරනවා. ඒ හින්දා හොඳට මතක තබා ගන්න ඔය හැම කෙනෙක්ම හැම දෙයක්ම නියෝජනය කරන පුද්ගලයා භාවය කියන එක, මානය කියන එක තියෙන ආධ්‍යාත්මිකේ. එතන අල්ලගන්න යන්නේ තතෝ මානාභි සමය උපසන්තෝ චරිතති. මානාභි සමය කියන මානෙ අවබෝධ කරගෙන උපසාන්තව හැසිරෙන්න කියන බුදුරජාණන් වහන්සේ. මානෙ නසපු කෙනා මානෙ දුරු කරපු කෙනාට විතරයි උපසාන්තව හැසිරෙන්න පුළුවන්. අනිත් හැම තැනකම ඒ මට්ටමට කපටිකම කෛරාටිකකම කියන එක තියාගන්නවමයි මේ ආධ්‍යාත්මික පැත්තට හිත තබලා එයාව අල්ලගෙන එයාට පහර ගහන තැනකින් විතරයි අව්‍යාජ ප්‍රතිපදාව ගොඩනැගෙන්නේ. ඒක මෙහා ආමිසී ලාභ සත්කාරයේ ඉඳලා ධර්මයේ ඉහළ ප්‍රතිපදාව දක්වා යනකම්ම එයාව වංචනිකය කළා, එයා වංචා සහගතවයි කටයුතු කරන්නේ. එයාවත් දන්නේ නැහැ එයා මේ කෙලෙසි හැටි. මේ ගැඹුරු සිද්ධාන්තය, ගැඹුරු ධර්මයක්. මේ සිද්ධිය මම මතක් කළේ මේ කාම භූමිය නියෝජනය කරන, මේ සතර දුක ඇති කරන හේතුව නැති කරන ගමන් මඟ තියෙන්නේ ආධ්‍යාත්මික පැත්තෙන්. ඕගොල්ලෝ ආධ්‍යාත්මික පැත්තෙන් හිස් වෙච්ච මනස හිස් කරගන්න බාහිර ආයතනයන්ගේ ඕගොල්ලන්ට ඥාන දර්ශනේ පහළ වෙයි. මොකද්ද? අනුත්පාද ඥානෙ. නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වුණාමයි කියලා. ඒ කියන්නේ ඔගලන්ට දැන් gedara sihi wenakotat ogulu dannwa aahara pratyen hata gatte iskandiya aahara niruddhen niruddai pratya nisa hata gatte iskandiya pratya niruddhen niruddhamai den eda e ætta nodena rasa vinda ganeem manuwa balapu nisa sitapu karma nimitta yadame gedara kiyala sihi karanne mehema sihi karana kotat ebandu dharmayo niruddai. ඒ දැකපු දේ කවදාවත්ම දකින්න බෑ. මතු නූපදින ස්වභාවයට පත් වෙලා නේද කියන ඥාන දර්ශනයක් ඇති වුණොත් ඔගලන්ට යං කිංචි සම්මුදේ ධම්ම සබ්බන්ත නිරෝධ ධම්මං හටගන්න හැම දෙයක්ම නිරුද්ධ වෙනවා. ආය හටගන්නේ නෑමයි කියන නුවණ එනවා. ඒ නුවණ බාහිරායතනේ මෙහි ආධ්‍යාත්මික පැත්තෙත් මේ ප්‍රතිපදාව අනුක්‍රමයෙන් මෙහෙම අරගෙන අරගෙන ආධ්‍යාත්මික පැත්තෙන් ඇතුළට ගිහිල්ලා යන්න යන්න ආශ්‍රව ධර්ම හිඳෙන්න හිඳෙන්න අවිද්‍යාව දුරු වෙලා සම්මාදිට්ඨිය ළඟ සිටිනවා. මේ ඥාන දර්ශනේ ළඟ සිටිනවා. ඥාන දර්ශනේ ළඟ සිටින්ද සිටින්ද ආශ්‍රව ධර්ම ක්ෂය වෙනවා. මොකද අවිද්‍යාව නිසායි මේ ප්‍රත්‍ය නිසා ස්පර්ශ ආයතන 6 පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා නැති වෙනවා. ආස්වාදයේ tikai මේකේ ආදීනෝ බොහෝයි, මේකෙ මිදීම සුදුසුයි නේද කියන ටික නැතිකමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා රස විඳ ගැනීම අනුව බලන කම නිසා මනසේ ගොඩනැගිලා තියෙන විස්තර ටික තමයි ආශ්‍රව කියලා කියන්නේ. ඔගලන්ට අද අපිට කාම ලෝකයක් හම්බ වෙලා තියෙන මේ කාම ආශ්‍රවය නිසායි. ඊට පස්සේ මේ කාම ආශ්‍රවයෙන් යුක්ත ධර්මය නිසායි ආයත අවිද්‍යාව ස්පර්ශ ආයතනේ හම්බ වෙනකොට පෙනෙන්නේ නැහැ. ආශ්‍රව නිසා ආයත අවිද්‍යාව, අවිද්‍යාව නිසා ආයත ආශ්‍රව, මේ දෙන්න ඕනෝන්ට උපකාරී කරගෙන යනවා. ඉතින් මෙතනදී අවිද්‍යාව ඉස්සෙල්ලා කල්‍යාණ මිත්‍ර ඇසුරින් සම්මා දිට්ඨියෙන් අහගන්න ඕනේ අනුමානෙට සම්මා දිට්ඨිය. මොකද්ද ඒ සම්මා දිට්ඨිය? තමයි මේ ස්පර්ශ ආයතන 6 පෙර නොතිබීම හතගෙන ඉතුරු නැතුව නැති වෙනවා, නිරුද්ධ වෙච්ච දේ නැවත කවදාවත් හතගන්නේ නැහැ කියන ඇත්ත පණිවිඩය අහගන්න කල්‍යාණ මිත්‍ර ඇසුරින්. අහගෙන උන් ඔය අනුක්‍රමයෙන් අනුක්‍රමයේ හදාගෙන ආධ්‍යාත්මික පැත්තෙන් නැවත හැරිලා ඇතුළතින් පුද්ගලයා හාරලා අයින් කරන්න. හරියට කුරුම්බ ගෙඩියක මදේ ගලවල කට්ට තියෙද්දි මදේ ගලවල අයින් කෙරුවා වගේ මේ කනබුන ආහාරයෙන් හැදුණු රූපය ප්‍රසාද ටිකක් තියේ. නමුත් මේ කට්ට හාරලා අයින් කළා ඔක්කොම. ඉතුරු නැහැ. ලෝකයා කියයි මේ අහවල් හාමුදුරුවෝ කියලා, අහවල් කෙනා කියලා. නමුත් එදා හිටපු ඒ පුද්ගලයාවත් ඒ කෙනාවත් එතන කිසිම දෙයක් නැහැ. ලෝකයාට කෙනෙක් පෙනෙන තැනක තියෙන්නේ හිස්ම හිස් රූප මාත්‍රයක් විතරයි. මහභූතූත් උපාදායූත් රූප මාත්‍රයක් විතරයි තියෙන්නේ. ආහාරපත්යෙන් හටගත් ස්කන්ධ මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රතිපදාව අත නොහැර ආවොත් අදද මේ ශාසනයේ ස්වක්ඛාතයි, සංදිප්තිකයි, අකාලිකයි කියන ගුණ ටික හැමෝමයි. ඒ ටික කියන්න ඕනේ තමන්ට දකින්න පුළුවන්. මෙතනදී බුදුහාමුදුරු දේශනා කරනවා ඉමේච්ච සුබද්ද සම්මා විහෙරෙයුං අසුඤ්ඤෝ ලෝකේ අරහතේයි අස්ස කියලා. සුබද්ද මනාකොට පිළිවෙත් පිළිවොත් මේ ලෝකේ රහතුන්ගෙන් කිසි කලකත් හිස් වෙන්නේ නැහැ කියලා. එතකොට මනාකොට පිළිවෙත් පුරනවා කියන කාරණාව නැත්තම් ඒ නිසායි රහතුන්ගෙන් හිස් වෙලා තියෙන්නේ. මේ ප්‍රතිපදාවට බුද්ධෝත්පාද අබුද්ධෝත්පාද කාලයක් කියලා එකක් නැහැ. නිවන ලැබෙනව නොලැබෙනව කියලා එකක් නැහැ. ප්‍රතිපදාව තියෙනවා නම් මේ ක්‍රමයේ මඟ තියෙනවා නම් මේ ඵලය ලැබෙනවා. මේක එකමයි. නමුත් මේ ඵලය ලැබෙන මේ ප්‍රතිපදාව හෙළි කරන සත්පුරුෂ ඇසුර හැම කල්හිම ලැබෙන්නේ නැතිකම හින්දායි රහතුන් ලෝකෙ හිස් වෙන්නේ. එහෙම නැතුව මේ නිවන් දකින තාක්ෂණයේ කාලකදි තියෙනවා, කාලකදි නැහැ කියලා එකක් නැහැ. මොකද සමදාම එක මොනතරම් භෞතික දේවල් හැදුන කිව්වත් ලෝකෝත්තර මාර්ගයට එනකොට මොකද්ද වර්ණ සතහනෙන් ඔබට ගිහිල්ලා නැහැ මුකුත්. ඇස් ඉදිරිපිටට ඇවිල්ලා තියෙන්නේ. ලෝකේ ඇතුළට ගියාම කම්පියුටර් තියෙනවා කියයි, වීඩියෝ තියෙනවා කියයි, ඩෙක් තියෙනවා කියයි, රෙකෝඩර් තියෙනවා කියයි ලෝකේ ඇතුළට ගියාම. නමුත් යථා භූත ස්වභාවයටම වර්ණ සතහ ඇස් ඉදිරිපිටට එන වර්ණ රූපයෙන් ඔබේ කිසියම් දෙයක් වෙලා තියෙනවද? මොනවද අඩු වෙලා තියෙන්නේ, මොනවද වැඩි වෙලා තියෙන්නේ? දශමයක්වත් අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවද? දශමයක්වත් වැඩි කරන්න පුළුවන් වෙලා තියෙනවද? නිවන් දකින්න තාක්ෂණ ඇති වෙන්න හෝ නැති වෙන්න ලෝක කිසි දෙයක් වෙලා නැහැ. හැමදාම එකයි. අවිද්‍යාව දියුණුයි, ආධ්‍ය බාහිරයේ භෞතිකයේ දියුණු වෙනවා කියනකොට දකින්ද ආධ්‍යාත්මික පිරිහීමේ ලක්ෂණය වැඩි. ඔගොල්ලෝ ජාතක කතාවකවත් අහලා තියෙනවද? බෝසතාණන් වහන්සේගේ චරිත කතාවක් කොම්පියුටර් කාර් බස් වාහන තියෙන කාලයක් ගැන නෑ. ඇයි ඒ? ඔගොල්ලෝ එකක් දකින්න ආධ්‍යාත්මික පැත්ත ගොඩාක් පිරිහෙන එකේ ලක්ෂණයක් තමයි පිරිහුණා කියන එකේ ලක්ෂණයක් තමයි භෞතිකය හාරගෙන හාරගෙන යනවා කියන එකේ ලක්ෂණය. භෞතික ඇත්ත වෙනවා කියන එක, භෞතික දේවල් දියුණු වෙනවා කියන්නේ අවිද්‍යාව රළු වැඩි, රාග දේශමෝ රළු වැඩි, ආධ්‍යාත්මික පැත්තට මනස නැඹුරු වෙන්නේම නැහැ. ඒ වගේ කාලවල වලට බෝසතාණන් වහන්සේලාගේ පහළ වීම බොහොම අඩුයි වෙන්නේ නැහැ. ඒ තරම් මේ අධික රාග දේශ මොහ වැඩි කාල වැඩි බවක ලක්ෂණයක් මේ භෞතිකයේ දිනු වීම. එහෙම නැතුව මේක මහා දිනුවක් නෙමේ, නිවනට සසරට සාපේක්ෂව බොහොම භය බින්දු වෙන යුගයක් කියලා මම දකින්නේ. ආධ්‍යාත්මික පැත්ත ගැන හැඟීමක් නැති වෙනකොට, සිහිනුවන නැති වෙනකොට, පුද්ගලයා බාහිරට යොමු වෙලා බාහිර පරිශ්‍රණය කරනකොට පුද්ගල භාවය එහෙමමයි. ඒ පැත්ත දියුණු වෙනවා කියනකොට තියෙනවා මේ පැත්ත පිරිහිලා කියන එක. ආධ්‍යාත්මික පැත්ත පිරිහිලා කියන එක. ඒ නිසා ආධ්‍යාත්මික පැත්ත මේ තරමට පිරිහෙන කාලවල හැම කාලෙම එන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ ගොඩාක් අඩු කාලවල අඩු වුණාම එහෙම වෙන්නේ. අවුරුදු 120න් පාත කාලවල තියෙනවා රාග දේශ මොහ අඩු, ඉතාම වැඩි. එතකොට පිළිතුරුන බෝසතාණන් වහන්සේලා behaving ඒ වගේ කාලවල වල නැහැ. ඉතින් ඒ කියන්නේ මේ තරම් අතික රාග දේශ මොහ වැඩි වෙච්ච කාලවලු හැම කාලෙම හිටින්නේ නැහැ, වැඩි කාලයක් හිටින්නේ නැහැ. මේ පැවැත්ම ඉක්මනට නැති වෙනවා. මොකද ඒ කෙලෙස් උස්සන්න කම නිසාම නැති කරගන්න වැඩි කාලයක් යන ඉස්ලා. අපි මෙහෙම කියමු, අවුරුදු 30,000 ලක්ෂයක් තිබ්බා කියලා. අනන්ත අපරිමාණ මේ සසරකට සාපේක්ෂව 30,000 ලක්ෂයක් මේ මට්ටම තියෙනවා කියන්නේ දී ඇඳි ඉරක් වගේ. මම කියන එක තේරෙනවද? ඒ වගේ එතකොට වැඩි කාලවල තියෙන්නේ මේ තරම්ම පිරිහිච්ච නැති යුගවල. භෞතික අපි කියමු මේ සමාහයට ආස්තිය කිපිට යනවා, කරත්ත කිපිට යනවා කියලා අපි කියනකොට අපි හිතන එන්නේ දුක් විඳිනවා කියලා. අද ඒ අද මිනිස්සු මේ වගේ බාහිර දියුණු කරගෙන සැප විඳින මට්ටමටත් වඩා වැඩි සැපක් සමාහිත විඳිනවා. මොකද ආධ්‍යාත්මික ඉච්ඡිත පිරිහිලා නැහැ කියන එකක් කියනවා. බාහිර දියුණු කරන් ඒ තරම් යන්නේ නැත්තේ, බාහිර හොයන් ඒ තරම් යන්නේ නැති ආධ්‍යාත්මික පැත්තේ යම් කිසි ශික්ෂණයක් තියෙනවා කියන එක කියනවා. ඒකෙදි ඒ ස්වභාවයෙන් මේගොල්ලෝ භවනාවක් කළා නෙමෙයි වෙන්නේ ඇති. භවනාවක් කළා නෙමෙයි. නමුත් ඒ කාලවල තියෙනවා ඒ අවශ්‍ය වැඩි ಗುಣධර්ම යම් මට්ටමක් තියෙනවා. ඒ නිසා එතකොට නැත්තම් මේවැ යහපතක් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ මේව හදන්නේ නැද්ද? හදන්නේ දන්නේ නැද්ද? කියලා දෙන්නේ නැද්ද? නමුත් අවිද්‍යාවෙන් පිරුණු මනසක තියෙන ලක්ෂණ ටිකයි පෙන්ින්නේ භෞතිකයේ දිනු වෙනවයි කියන එකකින්. ඉතින් ඒ නිසා මේවැ මේ ටික මතක් කළේ මොකද මේ ලමෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තිබුණා. ඇයි ස්වාමීන් වහන්සේ බෝසතන් වහන්සේලාගේ චරිත නැත්තේ? කවුදවත් මේ ඔය කාර් වාහන බස් කොම්පියුටර් වගේ තියෙන යුගවල තියෙන චරිත කියලා. ඒව හිතින්නේ නැහැ ගොඩක්. මොකද කෙටි කාලයයි තියෙන්නේ, ආවශ්‍යත් අඩුයි, මේ ගුණධර්මත් අඩුයි. ඒ බඳු කාලවල බෝසතන් වහන්සේලාගේ පහළ වීමත් බොහොම බොහෝ තේින්ම අඩුයි. ඉතින් මේකද මේ අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් වෙච්ච නිසා අද මේ තරම් රාග දේශ මොහ මැද්දේ හෝ දහමිතුරු වුණේ කුසලයකට, සසර තින තියෙන හේත් සම්පත් තියෙන අය නිසායි. ඒ නිසා එතනද අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. මේ හැම දෙයකින්ම මම මතක් කරන්නේ ලෝකයේ කියන එක තියෙන්නේ බාහිර ස්පර්ශ ආයතන 6 අරමුණු කරගෙන. ලෝකෙ මිදීමේ මඟ තියෙන්නේ ආධ්‍යාත්මික ආයතන 6න් ඔබේ. හරියට අහසට පොළොව වගේ වෙනසක්. අහසට පොළොව වගේ වෙනසක්. බාහිර දහර අරමුණේ පිහිටි විඥානයේ පවා වික්ෂිප්තයි යන ගණයට යනවා. එතකොට ඒ නිසා කිසිම විලාවක දහමක් වඩනවා කියන කාරණාවක් බාහිර ආයතනයකින් සාක්ෂාත් කරනවා දකින්නවා කියන එකට යන්න එපා. ඊගාවට ඥාන දර්ශනයේ දකින්ද විදර්ශනා කරන්න කියලාවත් බාහිර ආයතනෙට නැඹුරු වෙලා කටයුතු කරන්න එපා. මේ ඒකෙදි ක්‍රම දෙකක් තියෙනවා මම කියලා දෙන්නම් ඒකත්. ඒ කියන්නේ ලෝකෝත්තර ඥාන දර්ශනයක් බලන්න යන්න එපා. ආධ්‍යාත්මික කයින් ඕගොල්ලෝ උපාය කළා කෙලෙස් අයින් කළා ආධ්‍යාත්මික පැත්තෙන් හාගෙන ඇතුළට බහින්ද ඥාන දර්ශනේ පහළ වෙනවයි බේම. අනුපාද ඥානය කියන එක මාර්ගය හරිනම් ඵලය කියන එක උපදිනවා මිසක අමුතියම උපදවන්න ඕනේ නැහැ. ඒ නිසා හටගත් දේ නිරුද්ධයි නිරුද්ධ දේ නැවතු උපදින්නේ නැහැ කියන අනුපාද ඥානයක් එනවා. එතකොට ශුන්‍යතාවයක් තියෙනවා. දැන් මේ මොහොත වෙනකොට මේ සජීවී අරමුණ ඇරුණුකොට අනිත් සියලුම ධර්මයෝ මතු නූපදින පරිදි නිරුද්ධම වෙලා කියලා කෙනෙකුට එළඹ සිටියොත් එයාට ඇති බවට සීකරන්න කිසිම විදියක් හම්බ වෙන්නේ නැති වෙයි. අසීමිත ශුන්‍යතාවයක් හම්බ වෙයි. හැබැයි එයා ශුන්‍යතාවයක් අරමුණු කළා නෙමෙයි. මෙයාට ඥානයක් තියෙන්නේ. ඈ අනුපාදේ ඥානයක් තියෙන්නේ. හටගත් දෙත් නිරුද්ධ වෙනවා කියන නුවණක් තියෙන වර්තමානයේ ඇත්තක් දකින්න ආශ්‍රයන්ගේ කෙලසුන්ගේ මිදිච්ච මනසකුත් හම්බ වෙනවා. ඒ නිසා නිවන කියලා කියන්නේ ජාති නිරෝධය නැත්තම් අනුපාදය අසංකත බව නොහට ගැනීම කියන කාරණාව දකින්න වෙන මොකෙකවත් නෑ. මොකේද මේ ස්පර්ශ ආයතන හයේ ජාතිය ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන නුවණ ඉලපතිටින්නේ. එතකොට දැකපු කිසි දෙයක් කවදාවත් එයට දකින්න බෑ කියන නුවණ එන්නෙන්න මොහු කරනවා. මොහු කරන්න මොහු කරන්න ආශ්‍රය දුරු කරගන්න පහසුයි. ඊගාවට මේ ප්‍රතිපදාව මුල ඉඳලා ඕගොල්ලෝ සකස් කර නොගෙන භාවනා කරනවා කියන එකකට ඉඳගන්න පතේරුමක් නෑ. එක අරමුණ ඕගොල්ලෝ මේ ගණ්ඩෝනේ ඒ අරමුණෙන් ඕගොල්ලන්ව යට කරනවා. හරියට මහා විශාල මල්ලෝපුර සූර්යෙක් එක්ක අපි තරගයකට ගියා වගේ එකයි. එකපාරින් අල්ලා පොලේ ගහනවා. ඒ වගේ වැඩක් වෙන්නේ. ඒ නිසා නිවැරම ප්‍රතිපදාවක් නැතුව භාවනා කරන්න ගියොත් ඒ සිතුවිලි වලින් අපි කෙලෙස් නැති කරන්න කියලා අර කතාවක් කියන්නේ කැමති කෙනෙක් මෛත්‍රී භාවනාව කරන්න කියලා කවුද ස්ත්‍රියක් සිහි කළා අන්තිමට ස්ත්‍රියව සිහි කර මෛත්‍රී කරන්න කියලා ඒ නිමිත සිහි කරපු එක මෛත්‍රිය අතහැරලා රෑ එළි වෙනකන් රාගය ඇති වෙලා දුක් විඳ කතාවක් කතුවක් තියෙන්නේ මට ඒක මතක නැහැ. ඒකෙන් සමහරු ගන්නවා මේ මෛත්‍රිය රාගෙට හිතයි මෛත්‍රිය වඩනකොට රාගය ඇති වෙනවා වඩන්න එපා කියලා. එහෙම එකක් නැහැ. නමුත් ඒකට හේතුව අහක මොකද තමන් නැති කරන්න කියලා මේ ඇති කරන අරමුණ තමන්ට වඩා බලවත් නම් තමන් දුබලයි නะ. ඒ නිමිත්තෙන් යාව යට කරනවා කියන එක පුදුමයක් නැහැ. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මනස උපදින නිමිත්ත යට කරන්න. ඒ කියන්නේ හිතට ගෙවල් දුරවල් මනසෙ සිහුණා චුට්ටක්වත් බරක් නැහැ. ඒව හරියට පොතු කඩදාසි ටිකක් වගේ මනස උපදින චිත්‍ර ටිකක් වගේ වෙන්න ඕනේ. එතකොට කිසිම අපහසුකින් තොරව ඒක අනිත්‍ය බලන්න පුළුවන්. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා නේද කියලා උපදින උපදින විතරක ටිකේ බලන්න පුළුවන්. ඊගාව එක මතක තබා ගන්න. එහෙම බලනකොට 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 හිස් බවක් දැනේ. ඒ හිස් බව ශුන්‍යතාවය කියලා නිවන කියලා රැවටෙන්න එපා. ඕගලන්ට මෙහෙම කරද්දි ස්පර්ශ ආයතන හරේ අනුත්පාද ඥානයක් පහළ වෙන්නේ. ඒක වෙනම ඥාන දර්ශනයක්. මනසින් අරමුණු වල හිස් බව ඒ කියන්නේ හටගෙන නැති වෙනවා කියලා බලනකොට සැහැල්ලු බව ඇති වෙයි, ප්‍රීතිය ඇති වෙයි, සතුටු බව ඇති වෙයි, කිසිම අරමුණු නැති හිස්කම හම්බ වෙයි. නොයෙක් විදි අත්දැකීම් ලැබේ. ඒ කිසිම අත්දැකීමකින් සතුටු වෙන්න එපා. ඒක ඒ කමඨහනේ වගකීමක්. ඒ කමඨහනේ හැටි සමතේ ස්වභාවය තමයි රාග විරාග චේත විමුක්තිය. සමතකම තහනක ස්වභාවය තමයි රාගය නැති කරලා විරාග බවට පත් කරන එක. ද්වේෂය නැති කරලා අද්වේෂ ස්වභාවයට පත් කරන එක. මොකද නොයෙක් නොයෙක් අරමුණු වල දුවන් නැතුව එකඟකමක හිත තබා ගන්නකොට නොයෙක් නොයෙක් අරමුණු වල දුවපු ගති සිතේ දැන් එහෙම නොදුවනකමත් හිතේ එක අරමුණක තියෙනකොට තියෙන සැහැල්ලුකමත් අරමුණු අඩු බවත් නොතේරෙනව නෙමෙයි දැනෙනවා. ඒක වෙන්න තමයි ඒක කරන්න තමයි කළේ. ඒක කළා කියලා ඒක බලාගෙන නෙමෙයි කළේ. ඒ සමතේ ප්‍රතිඵලය. ඉබඳු සම ඒකට කියන්නේ චිත්ත ඒකගතාවය කියලා. ඒ එකඟකමට ඒ නිමිති අඩුකමට කියන්නේ සමාධිමත්කම කියලා. ඒකට ශුන්‍යතාවය කියන්නේ නැහැ. ඒකට අනිමිත්ත බව කියන්නේ නැහැ. ඒකට අපහිත බව කියන්නේ නැහැ. ශුන්‍යත සමාධියක් අපහිත සමාධියක් කියලා කියනවා. ඒක මේ ආර්ය වූ එකක් නෙමෙයි. නමුත් ඥාන දර්ශනය කියලා කියන්නේ ඉබඳු ශුන්‍යතාවයකින් ඉබඳු සමාධියකින් උදව් කරගෙන මේ ස්පර්ශ ආයතනයන්ගේ අනුපාද බව දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. එදාටයි අනුසය කියන තැනින් දුර වෙන්නේ. ස්පර්ශ ආයතන ආයි. අපි මෙහෙම කළොත් දැන් මේ කරන දේශනාවම කෙනෙක් වීඩියෝ කළොත් කැමරාවකින් දැන් වීඩියෝ කරනවා කියන තැනක තියෙනවා ජීවි. මේකට කියනවා අපි මොකද්ද සජීවී කියලා. සජීවී සිද්ධාන්තය. මෙතන තියෙන මෙතන රූපයක් තියෙනවා නම් ස්වභාවයෙන්ම කනබුන ආහාරයෙන් හැදුණු රූපයක්. උපාදින්න රූප ආයතනයක්. එතකොට ඒ වෙලාවේ සක්‍රිය වෙච්ච කැමරාවක් කියලා මේ ටික තියෙන මේ ටික ඔක්කොම සජීවී සිද්ධාන්තයක්. ඊට පස්සේ ඔන්න අපි බණ කියලා ගිහාම ඔය පටිය 10000 වාරයක් ටීවී එකක හරි කොහේ හරි දානවා නම් රෙකෝඩ් එක අර මුල් තිබුණු ටික නිරුද්ධ වෙලා බොහෝ කල නේද අර මුල් ටික ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික කියලා කියනවා පටිගත කරන වෙලාව. හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික කියලා කියනවා පටිගත කරගත් වෙලාව. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් දේ ආහාර නිරුද්ධ නිරුද්ධ වෙලා ප්‍රත්‍ය නිසා හටගත් දේ ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙලා කියන සිද්ධිය වෙලා දැන් අර වීඩියෝ පටියේ යද්දි බණ කියපු පුතුගේ හාමුදුරුව නැහැ ඒ රූප කලාප නැහැ ඒ රූපේ නැහැ. එතකොට ඒ සිද්ධිය මතු කවදාවත් මේ සිද්ධාන්තය උපදින්නේ නැහැ නේද? උපදිනවද? කිසිම දවසක උපදින්නේ නැහැ. අර වීඩියෝ පටිය 10000 වාරයක් දැම්මත් උපදින්නේ නැහැ. ඒ වගේ ඕගොල්ලෝ එහෙන් මේ පේන වෙලාවේදී හරියට දකින්ද මේ පෙනෙන ටිකයි ඒ වෙලාවට මනස සම්බන්ධ වෙලා තියෙන ටිකයි සජීවීව මේ පේනවා කියන සිද්ධිය ප්‍රත්‍ය නිසා හටගත් ටිකක්. මේක ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. මේ හේතු ටික නිසා හටගත් එකක් හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා. මේ ආහාරයෙන් හටගත් එකක් ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා. නමුත් අවිද්‍යාව දුර්වල නැති නිසා ඔක රෙකෝඩ් වෙනවා වගේ වෙනවා. ඔගොල්ලෝ මේ පේන අරමුණ පහසටහන ආශ්‍රය හැටිට එහෙම මනසෙ හිටිනවා. ඔගොල්ලෝ මේ දකින අරමුණ 10000 වාරයක් සිහි කරද්දි මේ නිරුද්ධ සත්‍යයෙන් හටගත් ධර්මය ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙලාමයි. හේතුන්ගෙන් හටගත් මේ ධර්මය හේතු නිරුද්ධ නිරුද්ධ වෙලාමයි. ආහාරයෙන් හටගත් ධර්මය ආහාර නිරුද්ධ නිරුද්ධ වෙලාමයි. ඒ ධර්මය මතු උපදින්නේම නැහැ ඒ සිද්ධිය. නමුත් මේ සිද්ධිය කල්ප ගණනක ඔබලඟ ගෙනියන්න පුළුවන්. ආස්වාදිතික යාගින ගොඩයි කියන්නේ ස්පර්ශය ඇති වෙන තාක් විතරයි මේකේ ආස්වාදේ. ආදීන වේ ස්පර්ශය නැති වෙනකොට ඒ ආස්වාදේ නැති වෙන කමත් ඒ නිමිත්ත මනසේ ඉඳලා කල්පාන්තර අනවරාග සංසාරකට ඔගලම වරගෙන යන තරමේ නිමිත්ත බලව. එතකොට ඒ සජීවීව පටිගත කරලා ඒ සිද්ධාන්තය අවසන් නමුත් ඒ පටියේ 10000 වාරයක් දාන්න පුළුවන්. දාන කොටත් ඒ සිද්ධාන්තයේ එක ගත්ත සිද්ධාන්තයේ නිරුද්ධ වෙලා බොහෝ කල. ඒ වගේ අපි දකින්නකොට ඕගොල්ලන්ට ඇහැට යමක් දකින්න අවස්ථාව දකින්න සජීවී පටිගත කරන අවස්ථාවේ තිබුණු සජීවී සිද්ධිය වගේ. නමුත් මතක් වෙනකොට ඒ සිද්ධිය නිරුද්ධ වෙලා බොහෝ කල මේ සිහි වෙනකොටත් එහෙම දෙයක් ආයේ කොහෙවත් නැහැ. ගිහිල්ලවත් බලන්න බැහැ. ගිහාම ආපහු ඒ කියන්නේ ඒ පටිගත කරපු සිද්ධාන්තයේ පටිගත කරපු ටික ආය කවදාවත් ඒ සිද්ධිය පටිගත කරන්න බෑ ඒ විදිහට. ඒ විදිහටම අලුතෙන් ධර්මාසනයක තියලා ආයෙත් තියලා ආයෙත් වීඩියෝ කැමරාවක් තියලා අලුතෙන් සිද්ධාන්ත ටිකක් හදලා ආයෙත් අලුතෙන් රෙකෝඩ් එකක් කරන්න පුළුවන්. ඒත් අර පර්ණ සිද්ධිය නම් නෙමෙයිමයි. පර්ණ සිද්ධිය නිරුද්ධ වෙලා බොහෝ කල්මයි. තේරෙනවද කියන එක? ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයේම ස්වභාවය. මේ ස්පර්ශ ආයතන හයේ ඒ නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වුණා මතු හටගන්නේ නැහැ කියන අනුත්පාද ඥානෙ බලාගෙන ඕගොල්ලෝ මේ ඇතුළත හරගෙන යන්න. හැබැයි මෙහෙන්වත් හිතන්න නම් එපා. ඒ කියන්නේ මේ පෙර නොතිබීම මේ රූප ආයතනේ පහළ වුණා නේද? ඉතුරු නැතුව නැති වෙනව නේද කියලා ඔතනින් අනුත්පාද ඥානෙ ගන්න හදන්න එපා. ගන්න බෑ. ඕකෝගලන්ට ඔහොම බැලුවොත් ඕකෝගලන්ට මාර්ගයට උපකාරක ධර්මයක් වෙයි. හටගතදී නිරුද්ධයි කියන නුවණකුත් එයි. ඒකද අයිති මාර්ග ඥානයට, මාර්ගයේ වැඩෙනවා කියන නුවණකට. මිසක ඵලයේ ඥානය කියන එක ලැබෙන්න ඕන එකක් මිසක පයෝක පටිපස්සද්දි මේ ඵලයේ ඥානම් ඵලය කියන එක ප්‍රයෝගයක්වත් නැතුව ප්‍රයෝගයේ පවා සංසිඳීමෙන් ලැබෙන්න ඕන එක. උත්සාහයවත් නැති වෙන්න ඕන. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා බලනකොට බලන්න මේ උත්සාහයක් තියෙනවනේ. මේක මාර්ගයට. එහෙම බලනකොට පේනනවා නම් ඒද මාර්ගයේ තහවුරු වීමක් තියෙනවා. එහෙම කිරීම නිසා ඔගලන්ට හටගත්ත දේ නිරුද්ධ වුණා මිසක ඒක නිරුද්ධවමයි හටගන්නේ නැහැ කියන නුවණ එන්න ඕන එකක්. ඵලේ ඥානය මාර්ගයේ වඩපු එකේ ඵලයේ හැටියට ලැබෙන්න ඕන එකක් මිසක ඒකට ගන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට එදාට සියලු ආස්ව ධර්ම දුරු වෙයි. ඔන්න ඒක ඔය යන ක්‍රමය ප්‍රතිපදාව මම කිව්වේ. එතෙන්දි මම ඔගලන්ට මතක් කළා බාහිර ආයතනයේ නැඹුරු වෙලා මොන විදිහටවත් විදර්ශනා කරන්න එපා. ආධ්‍යාත්මික සති නිමිත්තට හිත තබාගෙන ආධ්‍යාත්මික පැත්තෙමයි යන්න ඕනේ කියලා මතක් කළා. මේ තමයි ආශ්‍රව ක්ෂය කරන ප්‍රතිපදාවට එන්න තියෙන ක්‍රමය. නමුත් මෙතනදී තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි නීවරණ ධර්ම ඉතාමත් සලුණම් ඉතාමත් වැඩිනම් ඒ වගේ වෙලාවකදී ආධ්‍යාත්මික පැත්තේ කෙලෙස් අඩු කර ගැනීමට උපකාරී පිණිස බාහිර ධර්මියෝ හිතින් අල්ලගෙන මෙනෙහි කටයුතු කාලෙකුත් තියෙනවා. ඒකත් හොඳට තේරුම් ගන්න අර මුලින් ආසීස උපම සූත්‍රයේ සර්පිය හතර දෙන තියෙන මට්ටමට එන්න. ඒ කියන්නේ අසත්‍ය නිමිති හිත තබාගෙන උපදින විතර්කයන්ගේ අනිත්‍ය බලනවා තියා සත්‍ය නිමිත්තවත් හිත රැඳෙන්නේ නැහැ. සත්‍ය නිමිති හිත තියාගන්නත් බෑ. එතකොට ඉන්ද්‍රිය සංවරයේ ඉන්න බෑ කියන මට්ටම එනකොට ඒ මට්ටම අඩු කරන්නත් යම් චිත්ත සමතයක් තියෙනවා. ඒ මට්ටමට ගන්න චිත්ත සමතයක් තියෙන්න වෙනවා. ඒ වෙලාවට එයා ආජ්ජත් තම්වා බහිද්දවා අජත් බහිද්දවා කියන දෙයාකාරයෙන්ම යන්න ඕනේ. ඒකෙදි අපි කියමු පුන පුන කෙනෙක් හෝ දෙයක් හෝ සිහි වෙනවා නම් සිහි කරන එකේ අනිත්‍ය එක විතරකයක් කියලා බලලා රැඳෙන්නේ නැත්තම් ඒ වෙලාවේදී බාහිර නිමිත්ත හිතෙන් අල්ල ගන්න හොතට. හිතෙන් නිමිත්ත අල්ල ගන්න අපි කියමු යාළුවෙක් සිහි වුණා මොකද නිමල් නමයි ගමයි ගෝත්‍රය එක්කම අහවල් ගෙදර නිමල් ඔන්න සිහි කළා හිතින් නිමිත් අල්ලගෙන නිමල් කියලා කියන්නේ කෙස්ද ලොම්ද නියද දද්ද හමද මත්ද නහරද ඇටද ඇටමිදුද එකින් එක බලනවා කනබුන ආහාර නිසා මේව හැදිලා තියෙනව නේද කියලා හොඳට බලනවා. ඈ බලල ඉවරලා ප්‍රතිසන්දි වශයෙන් පැමිණ සිටේ. එහෙම ප්‍රතිසන්දි දන්නේ නැත්නම් ඒව හිතන්නත් බැයි නං. එබඳු කනබුන ආහාරෙන් හැදුණු කුණුපු කොටස් ටිකක් තියෙන තැනක මේ කය ඇසුරු කරගෙන සිත පවතිනව නේද? ඒ සිත පවතින නිසා නේද ඔය කයේ යෑමේම වෙන්නේ? එතකොට ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ, සද්ද ඇහෙන්නේ, ගඳ සුවඳ දැනෙන්නේ? එතකොට මරුණොත් ඒ රූපෙට යෑමේම කරන්න බෑ නේද? පේන්නේ ඇහෙන්නේ නෑ නේද? නිමල් කියලා කියන්නේ කනබුන ආහාරයෙන් හැදෙන කෙසුම් නියදත් ටිකටද? එහෙම නැතිනම් නිමල් කියලා කියන්නේ ඒ කය ඇසුරු කරගෙන පවතින පෙනීම ඇහිම දැකීම කරන හිතටද? හිතෙනුයි කයෙනුයි වැඩ දෙකක් කරනවා නම් ඕකද නිමල් කියන්නේ කියලා හොද්දට විමසන්. ඕක කරන ඔහොම විමසනකොට තව වෙන පුද්ගලියෝ තව කමල්වස්සී වෙන්න පුළුවන්, අමල්වස්සී වෙන්න පුළුවන්, එක එකව දී වෙන්න පුළුවන්. නමුත් මේ සිහි වෙන එක අතහැරලා අනිත් එක කල්ල ගන්න එපා. හොන්තට මෙතන තියෙන්නේ අනාත්මෝ නාම රූප දෙකක්. ඒ නාමයේ රූපෙට රූපේ නාමයට උපකාර වෙලා කිරණ සිද්ධියක් තියෙන තැනක මේ අපි පුද්ගලයෙක් කියලා රැක්කලා ඉන්නේ කියන එක තහවුරු වෙනකම්ම අනිත් අරමුණු නොසලක හැරලා ඒක කරනවා. ඊට පස්සේ බහැර ආයතනයේ හිත දුවන වේගෙ වැඩි නා. ඕගොල්ලෝ සති නිමිති හිත තබාගෙන ඉන්න ගමන් මේ මෙනෙහි කරනකොට ওই විදිහට මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කටයුතු කාලයකට තියෙනවා. ඒවා ගොඩාක්ම ප්‍රාථමික මට්ටම්. ප්‍රාථමික කියලා හිතන්න එපා මේ නිවන් මඟ මේ කෙනා කෙනාගේ කෙලෙස් වල අඩු වැඩිකම්. කෙනෙකුට ඒවා මෙනෙහි කරන්නේ නැතුව සති නිමිති හිත තබාගෙන කෙලින්ම ආධ්‍යාත්මික පයපැත්තෙම එන්න පුළුවන්. කෙනෙකුට එන්න බෑ මේ බාහිරට ගිහිල්ලා එන්න වෙනවා. ඒ කිව්වේ අපි කියමු දුර පණින්න හරි උස පණින්න හරි උස පණින්න අඩි 3ක් උස ලීයක් පණින්න තියෙනවා නම් ඇයි අපි පොඩ්ඩක් පස්සට ගිහිල්ලා දුවවල ඇවිල්ලා පණින්නේ? එක තැනම ඉඳන් පයින්න බෑ. හරිද? සමහර දෙක තැනම ඉඳන් පයින්න පුළුවන් නම් දුවන්න ඕනෙත් නෑ නේද? ඒ වගේ දුර පහිනකට උස පහිනකට අපි දුවල ඇවිල්ලා පහින්නේ, ආපස්සට ගිහිල්ලා ඉස්සරහට යන්නේ. ආපස්සට යන්නේ ආපස්සට යන්න ඕනේ හින්දා නෙමෙයි, ඉස්සරහට යආගන්න තියෙන වේගයෙන් ඉස්සරහට යආගන්න ඕනේ හින්දා. ඉතින් ආපස්සට යන එකේ ඉලක්කය තියෙන්නේ යාට ඉස්සරහට යන්න. ඒ වගේ ආධ්‍යාත්මික පැත්තින් ඇතුළට යන එක තමයි ඉස්සරහට යන එක. බාහිරින් එහාට යන එක තමයි ආපස්සට යන එක. ආපස්සට යන්නේ මේ පැත්තට වේගෙන් එන්න බලාගෙන, ආධ්‍යාත්මික පැත්තට වේගෙන් එන්න බලාගෙන මිසක නැතුව එහෙන් අවසන් වෙන එක නෙමෙයි. දැන් අද අපිට මාරු වෙලා අපි ආපස්ස කියලා කියන්නේ හිතාගෙන ඉන්නේ ආධ්‍යාත්මික පැත්ත, ඉස්සරහා කියලා හිතාගෙන ඉන්නේ බාහිර පැත්ත. නමුත් නිවන් මාර්ගයේදී ඒ බාහිර ආයතන පැත්ත තමයි පිටිපසට යනවා වගේ නිවන් මාර්ගයෙන් ආපස්සට යන එක. නිවන් මාර්ගයේ පැත්තට යනවා කියන එක ආධ්‍යාත්මික පැත්ත. මේ පැත්ත මේ පැත්තට එන්නේ. ඒ නිසා එහෙම බලන් දුවන කාලෙකුත් තියෙනවා කියන එකත් මතක තබා ගන්න. ඒක ඔය කියපු ක්‍රමයේම සති සම්පජඤ්ඤයට හේතු කරලා ගන්න. මොකද සති නිමිති හිත තියාගෙන මට හිතුණා දැන් අපිට පුරුදු පුහුණු හිඳ සති නිමිති හිත තියාගෙන ඉන්න පුළුවන්. සති නිමිති තියාගෙන ආස්වාස ප්‍රසවාසයේ ඉන්නත් පුළුවන්. ඔගලන්ට සති නිමිති හිත තියාගෙන මොනවා හරි වැඩක් නැති කෙනෙකුට නම් සති නිමිති ඉන්න බෑ කියලා මට තේරුණා. සති නිමිති හිත තියාගෙන හැම වෙලාවෙම යද්දි එද්දි වැඩ කටයුතු කරද්දි තමන්ගේ කයට නැඹුරු වෙලා සති නිමිති අතහැරලා නම් කයට නැඹුරු වෙන්න එපා. සති නිමිති හිත තබාගෙන තමන්ගේ කයට නැඹුරු වෙලා කයගෙන මෙනෙහි කරමින් වැඩ කටයුතු කරන්න යන්න එන්න. අර නිමල් ගැන බැලුවා වගේ මේ ශරීරය ගැන මෙනෙහි කරන්ද සති නිමිති හිත තබාගෙන මේ කයේ තියෙනවා කේසුම් නියද ධම්මස්නහර කනබුන ආහාරෙන් හැදිලා තියෙන්නේ. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද මේ කය යෑමේම වෙන්නේ? එතකොට මේ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ, සද්ද ඇහෙන්නේ? මම කියලා පනවන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස්නහර ටිකද? එහෙම නැත්නම් දැකීම, ඇහිීම, දැනීම ආදී ක්‍රියා සිද්ධාන්තයන් කරන හිතටද මම කියන්නේ? මේ කයද මම, හිතද මම? මේ හිත කයට උපකාර වෙලා, කය හිතට උපකාර වෙලා අනාත්ම වූ හේතුන්ගෙන් හටගත් නාම රූප දෙකක් නේද තියෙන්නේ කියලා. ඔය මං කියපු විස්තර ටික ඔහොමම හිතන්න පුළුවන් නම් හොඳයි. බැයි නම් ටික ටික හරි. සති නිමිති හිත තබාගෙන තමන්ගේ කයට නැඹුරු වෙලා කයේ කෙස් කෙස් කියලා හරි හිත හිතයි. කය පැත්තට නැඹුරු වෙලා, හිතෙනුත් නැඹුරු වෙලා, කයනුත් නැඹුරු වෙලා. එතකොට හිතෙනුත් කයට නැඹුරු වෙලා, කයනුත් කයට නැඹුරු වෙලා, හිතෙනුත් කයට නැඹුරු වෙලා, සිහියනුත් කයට නැඹුරු වෙලා. එතකොට එහෙම ඉන්න කෙනාටයි කායගත සති කියලා කියන්නේ. කාය කියලා කියන්නේ කය, ගත කියන්නේ ගිය, සති කියන්නේ සිහිය. කය අනුව ගිය සිහිය කායගත සති. අරඤ්ඤ ගතෝව, රුක්ක මූල ගතෝව, ශුඤ්ඤාගාර ගතෝව කියලා. ගතෝ කියලා කියන්නේ ගිහිල්ලා, ගොස් කියලා කියන්නේ. ඒ වගේ කායගත සති කියන්නේ කය අනුව ගිය සිහිය. මොකද වම්මික සූත්‍රයේ පෙන්වන්නේ හුභාහාරණ්ඩ කියලා. වෙන මුකුත් හාරණ්ඩ යන්න එපා ඔයගොල්ලෝ. බාහිර දේවල් රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන හැවුවාම කුකුල්ලු පහුරු ගෑවා වගේ එකක් තමයි ඔය. බාහිර කුකුල්ලු පහුරු ගෑවා කියලා හරියන්නේ නැහැනේ. ඒ වගේ කය අනුව ගිය සිහියක් පවත්තන්න සති සම්පජන්ණයට කරන්න සති නිමිති හිත තියාගෙන, සති නිමිති හිත තියාගෙන වැඩ කටයුතු කරන්න. සති නිමිති හිත තියාගෙන වැඩ කටයුතු කරන්න අමාරු නම් අමාරු මේ විතරක් තේරෙන්නේ නැත්තම් සති නිමිති හිත තියාගෙන කයේ ඇතුළත මෙනෙහි කරමි. කයද කය මෙබඳුයි, කය හැදිච්ච හේතුව මෙබඳුයි. කය ඇසුරු කරගෙන පවතින හිත කියන්නේ රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නවා කියලා අවස්ථානුකූලව ඉපදෙන නිරුද්ධ වෙන සිද්ධාන්තයක්. හිත කියන එක මෙබඳුයි. ඒ කය ඇසුරු මෙබඳු, කය ඇසුරු කරගෙන මෙබඳු සිත පවතිනවා, මෙබඳු සිත ඇසුරු කරගෙන මෙබඳු කය පවතිනවා. කයේ ගතිය සිතට දැනෙනවා, සිතේ ගතිය කයට දැනෙනවා. එතකොට මම කියන්නේ මේ කය මෙහෙම හට මෙහෙම තියෙන මෙහෙම හේතුෙන් හටගත්ත මේ කයටද, මේ වගේ ක්‍රියා සිද්ධාන්තයක් කරන මේ හිතටද, මම කියන්නේ මොකේටද කියලා ඔහොම තමන් තමන්ගෙම විමසනේ කර කර සති නිමිත්තෙන්ද ඔහොම ඉන්න ඔයාලට හරි වෙනසක් දැනෙයි. අතහරින්න නම් එපා කයෙන් බැහැරට හිතනම්. බාහිර ස්පර්ශ ආයතන හයෙහි හිත මේ යොමු කරනවට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විසගෝර සර්පේකුගේ කටට ඇඟිල්ලක් දානවා නම් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආදිත්ත සූත්‍රයේදී මහණෙනි ඇහෙන රූප දැකලා සතුටු වෙනවට වඩා හොඳලා අබදල්ලේ පාත්‍රට රත් වෙච්ච යකඩයක් රත් කළා මේ ඇහි හුද්දට අතුල්ල ගන්න කියනවා. ඒක හරි සැපයි කියනවා. ඇයි මේ රූප මේ රත් වෙච්ච යකඩ ඇහි අතුල්ලා ගැනීම නිසා එක්ක මැරෙයි, එක්ක මරණා සමාන දුකටපත් වෙයි එච්චරයි. නමුත් ඇහෙන් නිමිති අරගෙන බාහිර රූප ආයතනයේ ඒ රාග දේශ මොහ ඇති කරගත්තොත් ඒ හේතුන් කල්ප ගණනක් දුක් විඳින අපාය උපදිනවා කියනවා. අපයි තියෙන්නේ යකඩයක් ඇහි ඇතුළු රත් වෙච්ච යකඩ ඇහි ඇතුළු නුකර තියෙන දුක නෙමේ. මුළු කල්පාන්තර ගණනක් ඒ වගේ යකඩ කොටක වෙලිලම ඉන්න දුක තියෙන්නේ. ඒ වගේ මහණෙනේ කණෙන් සද්ද අහලා සතුටු වෙනවට වඩා හොඳයි හොඳට ගිනියම් වෙන්න රත් කරපු යකඩ උලක් කරගෙන කන් දෙකේ ඇනගන්න. ඒකෙන් ඕනම උපරිම මැරේ. නැත්තම් මරණ සමන දුකකට පත් වේ. ඒක එහානම් වෙන්නේ මේ ස්පර්ශ ආයතන හයයටම තථාගතනාගේ ඇයි පෙන්වන්නේ ඒ තරම් අනර්ථයක් කරන නිසා. ඕගොල්ලන් ඒ අපිට බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් පනවලා තියෙනවා. එහෙනම් අපි කොහොමද ජීවත් වෙන්නේ? එහෙනම් ජීවත් වෙන්නේ කොහොමද? එතරි ඌරට යන්නෙත් නැතුව, මෙතරි ඌරට යන්නෙත් නැතුව, ඇහැ කන දිවනාසය ශරීරයේ මම මගේ කියන තැනකින් ඉන්නත් එපා. එක මෙතර ඉවර රූප ශබ්ද ගන්ධ රස කොට්ටබ්බියන්ගේ ඉන්නත් එපා ඒක ඊතර ඉවර ඊට පස්සේ ඒ දෙකෙන් එකකටවත් ඉන්නත් එපා එහෙම නැත්නම් මේ මම කියන හැඟීම යුක්තව අස්මිමානිය කියන තැන මම කියන හැඟීමෙන් වැඩ ගන්නත් එපා එතකොට ගොඩට ගැහුවා වගේ එහෙම නැත්නම් මේ කාමයන් රූපාදී රූප ශබ්ද ගන්ධ කාමාදී අරමුණු හිත හිතා ඉන්න එපා එතකොට දියසුගියකට අහු වුණා වගේ ඈ දුස්තිල වෙන්න එපා අතුලත කුණු වුණා වගේ ඒ එක්කම මිනිස්යන්ට ගන්න දෙන්නත් එපා ඈ අර දාරු කන්දු කෝ සූත්‍රෙ පෙන්න ඒ කියන්නේ මිනිස්යන්ගේ වැඩ කටයුතුම කර කර ඉන්නවා කියන්නේ මිනිස්සුය ගත්තා අමනුෂ්‍යයන්ට ගන්න දෙන්නත් එපා කිසියම් දේවනිකායක් ප්‍රාර්ථනා කරන බ්‍රහ්මචර්යාව හැසිරෙන්නත් එපා එහෙනම් අපි ඉන්නේ කොතනද කොහොමද ඔය එකකටවත් අහු වෙලා නැති මායා මුරා කරන මගක් ඕගොල්ලෝ දකින්නේ මේ සති නිමිත්ත කියන්නේ සති නිමිත්ත කියන්නේ ඊතර ඉවුරට අයිතිත් නැහැ මෙතර ඉවුරට අයිතිත් නැහැ නැද කිදා බහලත් නැහැ දියතුල්ගේ තව වෙලත් නැහැ අමෝසයන්ට ගණ්ඩක් ද මනුස්සයන්ට ගණ්ඩක් ද ගුණට ගහන්නෙත් නැහැ සති නිමිත්ත හිත තබාගෙන කයනුව ගිය සිහියෙන් හැම වෙලෙම වාසය කරන්න බාහිර යනුව ගිය සිහියකින් නෙමෙයි කයනුව ගිය සිහියකින් පියා සතු ඉද මේක ඈ කැටකුරුල්ලගේ උපමාවෙන් පෙන්වයි එච්චරමයි තියෙන්නේ පැවිද්දෙකුට වෙන ඕගොල්ලන්ට අයිති වෙන කිසිදු ශේත්‍රයක් නැහැ අනිත් හැම වෙලාවකම අපි ඉන්නේ මාරයට අයිති ශේත්‍රේ ඒක ඉන්නකොට ගහගන්න වෙනවා දැනගන්න වෙනවා නිന്ദා අපහාස ඇනුම් බැනුම් දුක් පීඩා හිත් වේදනා ප්‍රශ්න ගැටළු නාවනන් තමයි පුදුමේ නමුත් බුදුහාමුදුරෝ දේශනා කරපු ලෝකේ මෙලොවට අයිතිත් නැහැ පරලොවට අයිතිත් නැහැ හැම වෙලාවෙම මෙලොවට අයිතිත් නැති පරලොවට අයිතිත් නැති මෙලොව පරලොව දෙකටම අයිතිත් නැති මෙලොව පරලොව උභ්‍යන්තරයට අයිතිත් නැති එකදු ආයතනකට අයිති නැති ස්පර්ශ ආයතන හයටම අයිති නැති මේ ආයතනය හඳුනා ගන්න මේ ආයතනය ඔස්සේ යන්න මේ ආයතනය ඔගොල්ලන්ව නිවන් මාර්ගට ගෙනියනවා අර දරකොටේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මහණෙනි මේ දරකොටේ ඊතර ඉවුරට ගැහුවෙත් නැත්නම් මෙතර ඉවුරට ගැහුවෙත් නැත්නම් මිනිස්සු ගොඩට ඇද්දෙත් නැත්නම් එතකොට දරකොටේ මැද කුණු වෙලා ඇතුළත කිඳාබැස්සෙත් නැත්නම් දියසුඩියකට අහුනෙත් නැත්නම් මිනිස්සු කිසියම් වැඩකට ගත්තෙත් නැත්නම් අමනුෂ්‍යෙක් ගත්තෙත් නැත්නම් ඔය දරකොටේ ඒකාන්තෙම මොහොතට යනවාමයි ඒ වගේ යම් භික්ෂුවක් මෙතර ඉවුරෙත් නැත්නම් ඊතර ඉවුරෙත් නැත්නම් අස්මිමානේ නැමැති මමේ හැඟීම රැඳිලා ඉන්නෙත් නැත්නම් ඒ වගේම යා දුස්සීලත් නැත්නම් අතුලත කුණුලත් නැත්නම් කාමයේ නැමැති දියසුලියට අහු වෙලත් නැත්නම් ඒ වගේම මිනිස්සුන්ගේ සමාජයේ කටයුතු හැම වෙලෙම කර කර ඉන්න කෙනෙකුත් නොවෙනවා නම් කිසියම් දේවනිකායක් ප්‍රාර්ථනා කරන්නෙත් නැත්නම් ඒකාන්තයෙන් යා නිවනට යනවාමයි ඒක ඒකාන්ත වූවාමයි කියලා බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා ඒ නිසා ඒ විදිහට කරන්න කියන කාරණාව අදත් මතක් කරනවා හැම දිනාටම එදාර සූත්‍රයක් කතා කළානේ මොග්ගල්ලාන බ්‍රාහ්මණ අහනවන භාග්‍යතුන් වහන්සේගෙන් අවවාද ලැබලා කෙනෙක් නිවන් දකින්නත් කෙනෙක් නොදකින්නත් හේතුව මොකද කියලානේ ඉතින් මගත් කියලුවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවනක් තියෙනවා නම් නිවන් මගක් තියෙනවා සමාදම් කරන මාත් ඉන්නවා නම් ඉතින් එයා මෙච්චර අහලා තියන්නේ නැත්නම් මම මොකද කරන්නේ බ්‍රාහ්මණ කියලා බුදුජාණන් වහන්සේ අහනවනේ අද මටත් ඒ ටිකත් කියන්න වෙනවා ඉතින් තථාගතයන් මගේ වචනයක් නෙමෙයි මගේ බණ ටික නෙමෙයි තථාගතයන් වහන්සේ පෙන්වපු අනුත්පාද ස්වභාවය මගේ පෞද්ගලික අදහසකින් තොරව ඒ නිවීමේ පණිවිඩයත් කියලා නිවනට යන මගත් මම කියලා ඒකට යන ක්‍රමයක් මම කියලා දීලා තියෙනවා කියලා දුන්නා තථාගතයන් වහන්සේගේ වචනයෙන් බුදුහාමුදුරුව දේශනා කරපු අපි කෙරෙහි අනුකම්පාවෙන් ඉතුරු කරපු සද්ධර්මය නැමති දඬු වැට පහන අදද දල්වමින් ඒ මග නිවැරදිව මම ඔයගලන්ට පෙන්නලා තියෙනවා බුදුහාමුදුරුවෝ වචන සිහිපත් කරවලා තියෙනවා ඉතින් අද ඕගොල්ලෝ සහය යන්න තෝනේ නොයනවා නම් ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ ඒ නිසා මම කිව්වේ මම භවනා කළා කියලා ඔයගලගේ මනසේ ආශ්‍රෝග්‍ය වෙන්නේ නැහැ ඔගොල්ලෝ භවනා කළා කියලා මගේ මනසේ ආශ්‍රය ගෙවෙන්නේ නැහැ අපි කෙනා කෙනා දැනගන්නට ඕනේ අපේ කෙනා කෙනාගේ මනස තියෙන ආශ්‍රෝ ධර්ම දුරු කරගන්න. ඉතින් ඒ නිසා හැම දිනම ඊට උත්සාහවත් වෙන්න කියන කාරණාව මතක් කරනවා. අර ටික හදාගෙන සති සම්පජඤ්ඤය කියන තැනකදී මට ඔයක අත විශේෂයෙන් මතක් ගන්න ඕනේ. නාම රූප වශයෙන් බලන්න තාම සති නිමිති හිත තබාගෙනම විතරක් ඉන්න අමාරු නම් සති නිමිති හිත තබාගෙන ආධ්‍යාත්මික කයේ නාම රූප වශයෙන් බලලා මම කියන්නේ නාම කයටද නාම කය මෙබඳු එකක් නේ මම කියන්නේ රූප කයටද රූප කය මෙබඳු එකක් නේ කියලා තමන්ටම ප්‍රශ්නයක් ඇති වෙන විදිහට බලන්න. බාහිර ආයතනයේ ආරම්භය හිත ගහගෙන යන වේග වැඩිම නම් ඒ අරමුණට ගිහිල්ලා මෙනෙහි කරන්න ආපහු ඒක අතහැරලා තමන්ට ඒගිය කාරණාව සිද්ධ වුණාම ආපහු ඊට පැනට එන්න. ඒ කියන්නේ ඒ අරමුණේ බැලුවේ බාහිර දේ ආරම්භය තමන්ගේ ඇලීම ගැටීම කියන අකුසල ධර්මයක් තියෙනම් ඒක දුරු කර ගැනීම සඳහායි. ඒක දුරු වුණාම එතෙන්ට හිත තබලා ඒක බලලා ඒක දුරු කළා ඒක දුරු වුණාම ආපහු සති නිමිත්තට එන්න ආධ්‍යාත්මික පැත්තට එන්න. ඒ වගේ වෙලාවකදී ඒ නිමිත්ත අල්ලගෙන මෙනෙහිකට යුතුයි. බාහිර නිමිත්ත අල්ලගෙන මෙනෙහිකට යුතුයි. අනිත් වෙලාවකදී ආධ්‍යාත්මිකේ සති නිමිත්තම විතරයි සති නිමිත්ත අල්ලගෙන ආධ්‍යාත්මික කයයට නැඹුරු වෙලා ඉන්න. මේක සතර මහා ධාතුයි කියලා හෝ ධාතු වශයෙන් හෝ කුණප කොටස් වශයෙන් හෝ කලාප වශයෙන් හෝ මේ වර්ච බිත්‍ය කැටිතු කුම්මන ආකාරයකට හෝ කයගෙන මෙනෙහි කරමින් ඉන්ද සිහියයි නුවණයි ආධ්‍යාත්මික කයෙන් ගන්න එපා. සති සම්පජන් සිහි නුවණ සිහියෙනුයි නුවණෙනුයි සිහියයි නුවණයි කියන දෙකම ආධ්‍යාත්මික කයට තබා ගන්න. මොකද මම කිව්වේ හොරාට බාර දෙන්න එපා. හොරා අල්ලන්න හොරකම් මරකම් මංකොල්ලකාපු වංචාකාර දූෂණය කරපු හොරාවල්ල දෙන්න කියලා මෙච්චර කල් හොරාට බාර දීලා තියුනේ ලෝකෙම බාර දීලා තියෙනත් එහෙමයි. නමුත් එයා හඳුනගන්න මේ බාර දීලා හිටපු කෙනායි ඕනේ ඈ. ඒ නිසා එයාගෙන් වැඩ ගන්න එයාවල්ල ගන්න එයාගෙන් වැඩ ගන්න යන්න එපා. බාහිර ආයතනේ බලාගෙන විදර්ශනා කරද්දිත් හොරා අල්ලන්න හොරාට බාර දීලා අර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ කියන කතාවල් තියෙනවා. ඒ වගේ සිද්ධියක් කෙනෙක් දකින්ද ආධ්‍යාත්මික පැත්තෙන්ම යන්න කියන කාරණාවක් මතක් කරනවා. මේ ටිකේදී මම ඉන්නවා ඕගොල්ලෝ උත්සාහවත් වෙන්න. මොන හරි කරනකොට ප්‍රශ්නයක් ගැටලුවක් තිබුණොත් මගෙන් ඇවිල්ලා අහන්න. සිහිය නම් අතහැරලා වැඩ කටයුතු කරන්න. වැඩ කටයුතු වලට බාධාවත් නැහැ. කරන්න බැරි නැහැ. හුරු විය යුතුයි වැඩ කටයුතු කරන්න. පැවි ජීවත් වෙනවා කියලා කියන්නේ ඇස් දෙක වහගෙන කාමරයකට වෙලා ඉන්න එක නෙවෙයි. ජීවත් වෙනකොට ජීවිතයක් තියෙනවා. ගිහිවල් වල තිබගෙන මාර්ගඵල ලැබුවේ. නමුත් වැඩ කිරීම නෙමෙයි. කායගත සතිය ඇතුව වැඩ කරන්න හුරු වෙන්න. වැඩේ නෙමෙයි අන්තිමට දෝෂේ තියෙන්නේ. හොඳ වැඩක් කරුවත් නරක වැඩක් කරුවත් මේ කියන කාරණාව නෙමෙයි සති නිමිත්තයි අවශ්‍ය වෙන්නේ. එතන හිටියම නරක වැඩ කියන එක වෙන්නේ නැහැ. හොඳ වැඩ කියන එකෙත් ඇලෙන්නේ නැහැ. ඒ නිසා හොඳ දේ නරක දේ කියන දෙකම අතහැරෙයි සති නිමිති ඉඳගෙන කටයුතු කරන්න. ඊගාවට එහෙම සිහියෙන් පිටල වැඩ කටයුතු කරන ගමන් ඇති කරගන්න සිහි නුවණක් තියනවා නම් ලේසියකට නැති වෙන්නේ නැහැ කියන කාරණාව මතක තබා ගන්න. එක තැනක ඉඳගෙන ඇති කරගන්න සමාධියක් තියනවා නම් ඒක හරියට වීදුරු භාජනයක් වගේ වහා බින්දෙන්න පුළුවන් එකක්. අමු මැටි භාජනයක් වගේ වහා බින්දෙන්න පුළුවන් එකක්. නැගිට හැකිය නැති වෙනවා. නමුත් වැඩ කටයුතු කරනකොට ඇති වෙන සිහි නුවණක් තියෙන එක ලේසියකට නැති වෙන්නේ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ වැඩ නොකර ඉඳීම නෙමෙයි සිහි නුවණ පවත්වන කමයි කියන කාරණාවත් මතක් කරනවා. ඒ නිසා තියෙන වත්පිළිවෙත් වැඩ කටයුතු කරන්න කරන ගමන් හිත සතුටින්ම. එතකොට ඕගොල්ලන්ට පාළුවක් තනිකම වෙහෙසක් දැනෙන්නෙම නැතුව හිත හැදේ. කොච්චර වුණත් ඕගොල්ලන්ට පාළුවක් තනිකමක් වෙහෙසක් දැනේ කුටියක තනියම ඉඳගෙන භාවනා කරනවා කියලා එකක් කළොත්. මොකද වැඩුණු මනසකට නම් එහෙම වෙන්නේ නැහැ. නමුත් නොවැඩුණු මනසකට හිතෙනවා කොච්චර වුණත් අපි ලෝකෙන් අයින් වෙලා මේ කුටියකට වෙලාන්නේ වගේ ඉන්නේ කියලා. නෑ, ස්වභාවිකව එළියේ ඉන්න. එළියේ කයින් එළියේ ඉන්න. හිතෙන් ඇතුළත සිහිය තබාගෙන ඒකට චුට්ටක් බය වෙන්න එපා. එහෙම වුණා කියලා කතා කෙරුවා කියලා මේ වැඩේ කළා කියලා සිහිය නුවණ කියන එක නැති වෙන්නේ නැහැ. නිවැරදි ක්‍රමයේ හදාගන්න තමන් තුළ විද්‍යමාන හේතු හදාගත යුතු ටික හදාගෙන තමන් තුළ සිහිය නුවණ පිටවගෙන කටයුතු කරන්න. එහෙනම් මතුවේ ප්‍රශ්නයක් ඇති වුණොත් මගෙන් අහන්න පුළුවන්.